තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳට ඉන්න අපි.
හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දවසේ වැඩසටහන පටන් ගැනීමට අවසරයි. පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අපි අදත් මේ සුපුරුදු පරිදි රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් කමඨහන් දේශනා කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමත මම ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු.
වලියංක අද ප්‍රශ්න අහන්න.
ගරු ස්වාමීන් වහන්සේ, අද කමඨහන් වාර්තා පහක් ලැබිලා තියෙනවා. දැන් ලැබුණා එකක් ඉදිරිපත් කරන්න අවසරද?
හොඳයි.
එහෙමයි. පළවෙනි වார்த்தාව, ගරු ස්වාමීන් වහන්ස, පර්යංකේ ආනාපාන සති භාවනාව අවුරුදු දෙකක් පමණ සිට කරගෙන යනවා. ඔබ වහන්සේගේ භාවනා වැඩමුළුවෙන් පසු භාවනා කරන්නට පටන් ගත්තා. 1. හුස්ම ටික ටික ගෙවී යනවා දැනෙනවා. 2. විනාඩි 10කට පමණ පසු හුස්ම යාන්ත්‍රම් දැනෙනකොට අඳුරු පැහැයක් දිස්වී පසුව නිල් පාට වලාකුළු කැටි යන්නාසේ පෙනේ. ඇති වෙමින් නැති වෙමින් පවතී. 3. ඉන්පසු අළු පාට නිලට හුරු වලාකුළු අතරට කහ පාට එලි ඇති වී නැති වී යයි. 4. ඉන්පසු ලා කොළ පාට රවුමක් මෙන් පෙනේ. කොළ සහ නිල් පාට දෙකම රවුම් හැඩයට සඳවල් මෙන් පෙනේ. 5. ලා කහ පාට රවුම්ද පෙනේ. ඒවායේ මැද නිලට හුරු කොළ පාටයි. මේ අවස්ථාවේ හුස්ම හොඳටම අඩුය. ක්‍රමයෙන් අඩු වී ගොස් ඇත. 6. මේ අවස්ථාවේදී බාහිර ශබ්ද නොඇසි. 7. වේදනා දැනුණත් ඒවා මගහරිනවා. 8. සිතුවිලි එන විට ඒවා මගහරිනවා. මෙලෙස පැය භාගයක් භාවනා කරනවා. භාවනාව ඉදිරියට වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ දෙපා නැමද උපදෙස් ඉල්ලමි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි.
උපදෙස් දෙකක් දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයේදී අයි පැය භාගෙන් නැගිටින්නේ? එක පුළුවන් තරම් බලන්න මේ කැඹිරිල්ල පොඩ්ඩක් අඩු කරලා මෙච්චර සාසනික වශයෙන් සත්‍ය පැත්තෙන් භාවනා පැත්තෙන් අනුග්‍රහ ලැබෙද්දී ඇයි අපි මෙච්චර භාවනාවට අවසල අව탁සිරු කරන්නේ? ඒ නිසා ඒක පොඩ්ඩක් වැඩි කර ගන්න බලන්න. ඒ වගේම සක්මනත් එක්ක 2. ওই කියන தත්ත 7-8 යටතේදී සතියේට මොකද වෙන්නේ බලන්න. මොනක්වත් නැති වෙලාවේ සතියේට මොකද වෙන්නේ? කහා පාට පේනකොට සතියේට මොකද වෙන්නේ? නිල් පාට වෙනකොට සතියේට මොකද වෙන්නේ? ඉතින් ඒක දැක්කනම් අපිට තේරෙයි ওই જાති වෙලයිස්තු 7ක් නෙවෙයි 70ක් ලියන්න පුළුවන්. කොයි එක ලිව්වත් ඒ අතරමැද සතියේට මොකද වෙන්නේ කියන එක, නැත්නම් සතියට අනුග්‍රහ කරන්නේ කොහොමද කියන එක, නැත්නම් සතිය කොහොමද ගැටි ජාම බේරගන්නේ කියන එක දන්නේ නැත්නම් ඒ ලියන එක නෑ, කමටාන් සුද්ධ වෙලා නෑ. ඉතින් එතකොට ඒ තාක්කල් ඒක මගේ වැරද්දක් කියලා මම බාර ගන්න. ඒ නිසා මම මේකට දිවා රාත්‍රී නොබලා වෙහෙස වෙනවා. මේ පණිවිඩය කොහොම හරි දෙන්න. එතකොට මම හිතන්නේ ලයිස්ට් ටිකක් කෙටි වෙයි. ප්‍රශ්න හිල්මුකුත් තෝරන්නේ ඉතින් තමන්ගේ වැඩ ටික තමන් කරගත්ත හැකියි. අපි යනවා ඊගාවෙකට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. වාර්තා 2. කමඨහන් වාර්තාව ආනාපාන සති භාවනාව. පූර්ව කෘතයෙන් අනුතරව මම මෙතන වාඩි වී සිටිනවායි සිතා කයට සිත අරමුණු කළෙමි. පාදයේ පොළවේ ගැටි ඇති අයුරුත් ශරීරයේ ඍජුව ඇති අයුරුත් දැකගතිමි. නාසිකාග්‍රයට සිත යොමු කර ඉහළ පහළ යන හුස්ම රැල්ල අඳුනා ගතිමි. සීතලට නාසයට ඇතුළු වන ආශ්වාසයත් මද උණුසුමින් පිටවන ප්‍රශ්වාසයත් දැනුනි. ඉක්මනින්ම හුස්ම රැල්ල කෙටි වී ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙන්කර අඳුනා ගැනීමට බැරි තත්ත්වයට පත්විය. ශරීරයේ ඇති නැති බවක් දැනුනි. ශරීරයේ වෙනමද සිත වෙනමද ඇති ලෙස දැනුනි. අරමුණු කළ නොහැකි විවිධ සංඥා රාශියක් ඇතිවිය. ඒ දෙස අරමුණකින් තොරව බලා සිටියෙමි. ක්‍රමයෙන් එම සංඥා නැති වී ගොස් සිතට නොයෙක් ආකාරයේ සිතුවිලි ගලා එන්නට විය. එම සිතුවිලි දෙසද බලා සිටියෙමි. විවිධ සිතුවිලි ඇති වී නැති වී යන අයුරු නොසැලී බලා සිටියෙමි. කාලයේ ඉක්ම ගිය හේන් භාවනාව අවසන් කර සියලු දෙවියන්ට හා ගුරු ස්වාමීන් වහන්සේටත් පින් දී භාවනාව අවසන් කර නැගී සිටියෙමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ගුරු උපදේශ ලැබේවා. තෙරුවන් සරණයි.
ඉතින් භාවනාවට කාලේ අවසන් නම් මැරිලා තියෙන්න ඕනේ. භාවනා කාලේ අවසන් නැහැ කියන්නේ ඊගාට කක්කාවට යන වෙලාව. ඉතින් සාය කක්ක වෙලාව ගණන් ගන්න නැතුව භාවනා අවසන් වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම භාවනා කියන වචෙන් නැතුව සති කියන වචනේ දාගන්නකො. ඒකල්ල එහෙම අවසාන වෙනවනම් අපි කොච්චර අසත්පුරුෂද කියලා අමනෝඥද කියලා ඉවර කළා මොකද්ද කරන්න කියලා පොඩ්ඩක් හිතන්නකො. කබලේ ලිපට වැටෙන එක නිසා භාවනා අවසන් වුණත් සතිය දිගට පවත්වන්න. මේ தত্ত্ব මේ එක එක වෙනස් වීම යටතේ සතිය දිගට පවත්වන්න බැරි යම්ම ඉරියාපත සංදියක් යම්ම අරමුණක් බාධකයක් කරදරයක් තියෙන එක සටහන් කරන්න. එහෙම නැත්නම් Tamange තියෙන අමනකමටනේ භාවනා නතර කරන්න. Tamange තියෙන තෘෂ්ණාවටනේ භාවනා නතර කරන්න. ඒ භාවනාව නම් ඇත්තටම නතරුණක් කමන්නේ සතිය නතර කරන්න නැති වෙන විදියට ජීවිස ගන්න. ওই වචන අමා අයින් කරලා දාන්න શબ્දකෝෂේ. අයින් කළා වාක්‍ය රචනාව කමඨාන් වාතාව ලියන්න පුරුදු වෙන්නේ මේ කමඨාන් භාවනා කිසි දෝෂයක් මම පෙන්නේ නැහැ. රචනයේ තමයි දොස් තියෙන්නේ. ඒකේ වගකීම මම බාර ගන්නවා. නමුත් මම හිතනවා ඒක තේරුම් ගනී කියලා ඔය සංවිධානය කරන අය රචනා කියවන අයයි. ඒගොල්ලන්ට මම නැතුව එතකොට මේ උපදේශය දෙන්න පුළුවන් වෙයි. ඒ නිසා මේකේ එක ගලෙන් දෙන්නේ කොටම පාරවදීමක් වෙනවා. අපි යනවා ඊගාවෙකට.
ඒ මහසුරවින්නෝස් ගෞරවණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී දැනෙන දෙයට සිත යොමු කරයි. එසේ පැය භාගයක් පමණ සක්මන් කිරීමේදී නිදිමත ගතිය පැමිණි. සිත පිට යාමද වේ. නමුත් වීර්ය පෙරදරි කරගෙන පැය නිමවන තෙක් සක්මන් කරයි. සම්පත්දායක වැඩමුළුවකදී ඔබ වහන්සේ දේශනා කළේ පයට දැනෙන දේ පරිපූර්ණ වූ පසු නොදැනෙන තැනට ඉබේම අවධානය යොමු වන බවයි. සක්මන් කිරීමේදී නොදැනෙන තැන්වලට සිත යොමු කිරීම සුදුසුදැයි පහදා දෙන්න. එසේත් නැත්නම් ඉබේම නොදැනෙන බව එනතෙක් දැනෙන දේට සිත යොමු කිරීම සුදුසුදැයි පහදා දෙන්න. තෙරුවන් සරණයි.
ඔය මේ වාක්‍ය රචනේ පටන් ගන්නේ දැනෙන දේ එක භාවනා ගෙනියනවා කියලා. ඒකට මම කිසිම අභියෝගයක් කරන්නේ නැහැ. නමුත් දැන් මෙයා මෝරලා ඉන්නේ. දැනෙන දේ පිළිබඳව යම් ප්‍රමාණයකට පරිචයක් ඇවිල්ලා තියෙනවා. දැන් දන්නේ නැත්තේ නොදැනෙන දේ එනවද නොදැන දේ අඹා යන්න ඕනේද නැත්නම් කොහොමද පිළිපදින්නේ කියලා. ඕකට කිසි කෙනෙක් ගාව දැනුමක් නැහැ. මොකද අපි ළඟ තියෙන සීලුම දැනුම් දැනෙන දේ සම්බන්ධයෙන් අමන තකතිරු දැනුමක් නැති ඉන්නේ. අපි දැන් නොදන්න දේ පිළිබඳව දන්නේ නැතිකම තමයි නිවන කියන්නේ. ඒකට තියෙන බය තමයි අවිද්‍යාව කියන්නේ. ඉතින් එනිසා ඕක පිළිබඳ පරිශන කරන ප්‍රශ්න හතරම හිතේ තියාගෙන ඔය අහපු ප්‍රශ්න හතරම හිතේ තියාගෙන භාවනා කරන්න. භාවනා කරන බයන්නේ ඒ වගේ නොදැනීමට ලැහැත්තිලා ගියොත් නොදැනීම ප්‍රශ්නයක් වෙන්නේ නැත. නොදැනීම ප්‍රශ්නයක් වෙන්නේ අස්වාමේ තක්කුමුක්කුවට නොදැනීම આવොත්. බය වෙලා කුලප් වෙලා නොදැනීම આવොත් ඒක ප්‍රශ්නයක්. නව දැනගෙන කියලා බෑන්ඩ බුදුහාමතුරුණන් හම්බ වෙන්නේ ධර්මේ නම් හම්බ වෙන්නේ ධර්මේ පහළ වීම සුකෝ බුද්ධාණං උප්පාදෝ. කදාක ප්‍රශ්නයක් වෙන්නේ. අපි මේ තක්කුමුක් වෙලා තියෙන නොදැනුවත්කමට සූදානම් ශරීරයක් නැති නිසා එင်းස අපි දරුවොත් බය කරනවා අපි. දෙමාපියොත් අපිව බය කරනවා. අපිත් අපේ ගෝල බාලයව බය කරනවා. ඒ බය කරපු නැති එකම උත්තමෙන්නාස් තමයි සරුවචන් ආංශේ. උන්වංශේ සඳහන් කරා දන්න දේ ඉවර වෙනකොට නොදන්න දෙයට යනවා. නොදන්න දෙයට ගියාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නොදන්න දේ කදාක ප්‍රශ්නයක් වෙන්නේ. ප්‍රශ්නයක් වෙනවා ඒක අකරදැබ්බයක් වුණොත් අයියෝ මේ මොකද වුනේ කියලා ගත්තොත් නොදන්න දේ තියා නිවනත් ප්‍රශ්නයක් බුදුහාමුදුරු ප්‍රශ්නයක්. සූදානම් ශරීරයෙන් යන්න නොදැනීම එනකොට මම මොකද කරන්නේ? මම යකරනවද මොනවාක්වත් ධර්මතාවයේ තිබී සිද්ධ වෙනවද? සිද්ධ වෙන දේට ප්‍රසන්න මනසක් වෙනවද? අප්‍රසන්න මනසක් වෙනවද කියලා නොදන්න දේට ලෑස්තිලා යන එක තමයි ප්‍රධානම මතකය. කමඨාන් සුද්ධ කිරීම. එතකොට වෙන දේ වාර්තා කරන්න. එතකොට දෙවැන්නේක් නැතුව වැඩි සිදුවෙන නිසා අපි මේ බය නැතුව සතිපාසල ලෝකෙට ඉදිරිපත් කරන්නේ. එතෙන්දි කවුරක්වත් ඕනේ නැහැ. අවශ්‍ය කරන්නේ සූදානම් මනස පමණයි. අපි යනවා ඊගාවෙකට.
එමයි ස්වාමීන් වහන්ස. ප්‍රශ්න අංක 4. ගරු ස්වාමීන් වහන්ස පර්යංකයේදී හිස එක දිගට ළඟ ළඟ කඩා වැටීම නිරීක්ෂණය කළෙමි. සිතවිල්ලක් ගලා එනවත් සමගම හිස වමට ඇලවීමට හෝ කෙලින්ම පහළට කඩා වැටේ. කෙලින් කරගත යුතුය යන සිතත් සමගම යථා තත්ත්වයට පත්වේ. මත් ගතියක් පර්යංකේ පුරා පවතී. සිතවිල්ල එකකි එයට පිළිතුරු දෙන හා ක්‍රියා කරන තවත් සිතුවිල්ලකි. මේ දෙකම දකින තවත් සිතුවිල්ලකි. නැවතත් මොහොතකට එනම් කිසි නැති තැනකට හිතපත් වෙයි. ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි.
ඔය දෙයන්නාංශය ගැන කතා කරන අයට ඕකන වෙලා තියෙන්නේ. දැන් දෙයන්නාංශේ ඔක්කොම වුණා නම් දෙයන්නාංශේ මෙව්වේ කවුද? දැන් අපේ දෙයන්නාංශේ වෙලා තියෙන්නේ හිතවිල්ල. ඒ හිතවිල්ල වෙනරන තව හිතවිල්ලක් එනවා. ඊට පස්සේ තව හිතවිල්ලක් එනවා. උන් දැ ඔය වැඩේ ගෙනගෙන අපි ඊට පස්සේ තකතිරකට මේක මගේ හිතවිල්ලක් කියලා කියන ඉතින් ගොඩ ගන්න කෙනෙක් නැහැ. දෙයන්නාංශේ මම වගත්ත කට්ටිය දෙයන්නාංශේ නිසාම කෙලවෙලා ගියා. හිතවිල්ල මම කියා ගන්න කටටත් ඔය වැඩේම වෙනවා. ඉතින් ඒක උපහාසයට ලක් කරලා, උපණ්ඩණයට ලක් කරලා, විහිළුවට ලක් කරලා ජීවත් වෙන. මේ හිත මගේ, මම හිත හදාගන්නයි මේ නටන්නේ කියන අමන જાතිය කොහේ හදන්නද මේ හිත දෙන ලනුව කාලා ඉන්නේ? ඒක දෙයන්නාංශෙම තමයි. ඒක බොහොම ලස්සනට Hindu ආගමේ මේ නිර්ගුණ විඥානේ විඥානේ කියලා දාලා ඔක අස්සටත් තාමත් දෙයන්නාංශෙ රිංගවනවා. ඒක බෞද්ධයර තාම තේරුම් ගන්න බෑ. මොකද බෞද්ධය Hindu දන්නේ නැති හින්දා. Hindu ආගම. ඒක නිසා මේ හිත දෙන මේ ලනුව හොරාගියම්මයි පේන හීමක් කියන එක අපි පුළුවන් තරම් උත්සාහ කරා මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න කල්පනාකාරියට කවදාකවත් නිවන් දකින්න බෑ. කල්පනාකාරීන්ට කවදාකවත් නිවන් දකින්න බෑ. ඒක හිතවිල්ලක් දාගෙනට ඒක හදනේ හිතවිල්ල තව එකක් දාගෙනවා ඒකත් දාගෙනවා මේ සේරෙම වෙන්නේ. අර හිතවිලි પરම්පරාව Taman ස්ථාවර කරගන්න. ඒක තමයි හොරාගේ අම්මයි පේනානෝයි කියන්නේ. හොරාගේ අම්මා තමයි කොවිල දාගෙන ඉන්නේ. ඒ ගෑණි පේන කෙනාට මේ හොරාකම් කරුවේ මගේ පුතා කියලා කියයිද? ඕගොල්ලෝ අහන්නේ තේ පේනේ තමයි. පේනේ නොපෙනේ. ඒ නිසා මේ මූල හේතු හොයන්න හදන එක හිතේ තියෙන ජඩම ජඩ ගතිය. ඒක නෙමෙයි අපි බලන්නේ. හිතට ගොදුරු වෙන අරමුණේ මූල හේතුව බලනවා. ඒක එනකොට ඇති වෙන මනාපමනාපදකේ මූල හේතුව බලනවා. ඒක අරකේ වෙන් කරලා ගන්න සංඥාවේ මූල හේතුව බලනවා. එතකොට ඩිබේම හිත අහුවෙලා. ඒකට විඥාණයට යනකොට හිත අහුවෙලා. එහෙම නැත්නම් මේ හිතේ හිතවිල්ලයි හිතේ මුල් ගතිය බලන්න ගියොත් ඒක තමයි හිතට ඕන කරන ප්‍රධානම ටැක්ටික් එක. එතකොට අපි හැමදාම හිතේ වාල් වෙලා හිත අපිව ගොඩනඟන ආපයක් කියලා අර හොරාම අගේ කිරීමක් කරන නිසා ෆිලොසොෆි එකකින්වත් සයන්ස් එකකින්වත් තර්කයෙන්වත් භාෂාවකින්වත් ව්‍යාකරණිකවත් කල්ලන්න බෑ. ඒව නැතුවත් අල්ලන්න බෑ. ඒක අපි මෙම කතා කරන්නේ. අපි රට රාජ්‍යවල ඉඳගෙන කතා කරන්නේ. නැත් මං හිතනවා මං කියන දේ තේරෙනවයි කියලා ඔය තියෙද්දි සතියේ මොකද වෙන්නේ කියලා බලන්න. ඕක මේ සතියේ කඩන්ඩ ගෙනත් දාපු උපමාවක්ද? එහෙනම් ඇත්තටම සතියේ තියෙද්දිම නැත්තම් මේක තියෙද්දිමත් දැන් ඉන්නේ චිත්තානුපස්සනායි නැත්තම් වේදනානුපස්සනායි නැත්තම් නාම ධර්ම වල. එදිර මොකද වෙලා තියෙන කායනුපස්සනාවට පුංචි කළ සලකනවාද නැත්නම් කායනුපස්සනා තියෙද්දිම මේක වෙන්නේ? ආන් ඔය ටික පොඩ්ඩක් දැක ගන්න සුළු භාවනා කරන බයන්. එතකොට අපි මේ මමව දකිනවා, තකතිරුකම දකිනවා, තෘෂ්ණාම තෘෂ්ණාව දකිනවා. ඒක සිද්ධ වෙනවා ටිකක් වමන යන ගතිය, ඔක්කාර ගතිය, ආසාත්මක ලක්ෂණ පහළ වෙනවා. ඉතින් කමන්නේ නෑනේ, ඒ මාරි කමන්නේ නෑනේ. මේ තියෙන අන් දෙක මෙච්චර කන් දෙකක් තියෙනවා කියලා Tamanට වැටහෙනවා නම් ඒක තමයි මෙතන වෙන්න ඕන. එනිසා ඔය මූල හේතුව ඔය තර්කයෙන් හොයන්න යන කට්ටිය දෙයන්නාංශයේ මූල හේතුව හොයන්න ගිහිල්ලා අනාගත්තා කිසිම ආගමකට යන්න බැරි තැනකට Hindu ආගම ගිහිල්ලා තියෙනවා. නමුත් Hindu ආගම මේක පිළිගන්නවා. මේ විදිහට කල්පනා ක්‍රමයක් අපිට ආවේ බුද්ධ ආගමෙන් කියලා. ඒගොල්ලෝ ඒක විනාශ කරන තැනට ඇවිල්ලා ඉන්නවා. ඉන්දියාවේ ඇත්තෙම නෑ බුද්ධ ආගම. ලංකාවෙත් තද කෑ ගහන ඔක්කොම කර්මස්ථානාචාර්යවරු ඔන්න ඔය වගේ තැනකට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් බලනවා මේ වගේ තැනකට ගියාම භාවනා හරියාගෙන එනකොට ඒ කිනාට මතුවෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටි ගැන කතා කරන්න. පසුගිය සුමානෙම ඊට ඉස්සෙල්ලා සුමානෙම හැකිතාක් අපි මේක සාකච්ඡා කරා. ඉතින් ඒකට සම්බන්ධ වෙලා මම කියන්නේ මේ භාවනා කරන අය සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා අපි බලමු මේ මායя දාන ට්‍රික්ස්, හිත දාන ට්‍රික්ස්. මේ ආණ්ඩුවෙන් හරි මෙන් දානවා කියලා බැරි වෙලාවත් හිතන්න එපා. ඒගොල්ල ට්‍රික්ස් දානකොට අහුවෙන්නේ ඒව කන්නේ මොඩියෝ විතරයි. ඒගොල්ල ආණ්ඩුව අහුවෙන්නේ නැහැ. දන්නෝ දනි ඒගොල්ල අහුවෙන්නේ නැහැ. ඒ නිසා හොඳට බලන්න කවුද මේ හිතේ හිතවිල්ල බලන්නේ, හිතවිල්ල මුල බලන්නේ? ඒ හිතවිලි ඇතිකරන්නේ කාම තමයි. ඒ නිසා ඒ කාර්යයට කුඩු ගහන කට්ටිය, කුඩු උදාම් කරන කට්ටිය කුඩු නැතිකරන සමිති සමාගම් පිටවෙනවා. පිටලා ඉවගේ සභාපතිකම් අරගෙන කවුද මේවට ඇඟිල්ල ගහන්නේ කියලා හොඳට බලන් ඉන්නවා. ඒගොල්ලන්ට ඇති වෙන්න බලයක් තියෙනවා, සල්ලිත් තියෙනවා. ඒගොල්ල තමයි කුඩු බිස්නස් කරන්නේ. හැබැයි ඒගොල්ල තමයි ඔය ව්‍යාපාරවලත් ලොක්කෝ. ඉවිදි සමාජයේ සාමාන්‍ය පුරුදු අපි බලමු පුළුවන් තරම් අපි එක සතියට දාලා මේ හිතවිලි දිගේ මේ විදිහට කැරකෙන කොටයි නැත්නම් ඒ අතරමැද ආනපයි නතරලා නැහැ නේ, ඒ අතරමැද ආනපානේ බලන කොටයි සතියට වැඩි ඕජාව ලැබෙන්නේ කොහෙන්ද කියලා අන්නේ දක්නාසුල භාවනා කරලා වාර්තා කරන්න කියලා අපි යනවා ඊගාවෙකට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඊළඟ කමඨාම් වාර්තාව කල්පණී යොලා තියෙන කවියෙන් මගේ කවි කීම ගැන සමාවෙන්ද කියලා මම ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. මම දැන් මෙතන සිටිනා බව හිත දන්නා සුළු මොහොතකින් ඒ හිත හුස්මට වැටුණා. මුලදී දිගු හුස්ම කෙටිවන බව දැකලා ටික ටික හුස්ම සැඟවී ගිය හැටි දුටුවා. හුස්මම නෙමෙයි සිතුවිලි සිත අරන් ගියා. ආපසු ගෙදර එන විට හිස් තැන දුටුවා. දන්නෙම නැතිව ඒ හිත නින්දට වැටුණා. හුස්මක් වැටි ආයෙත් හිත අවදි වුණා. ඊළඟ සැරේ නිදියන හිත බලන්නට ඒ හිතටම සිතුණා වෙර දරන්නට. ගැස්සී අවදි වන විට එක පාරටම ආයෙත් නිදියලා බව දැන ගත්තාය. දැනුණා නැවුම් තැන්පත් ගතියක් හිතට. හිස්කම පිරුණු තැන තිබුණේ නැත දිගට. දැනුනේ නැවත කම්පන චංචල සමග. රිදෙනා බව දැනෙයි කොන්දයි කකුල් දෙක. හිත කියනවා දැන් ඇති ඇති නැගිටින්න. කිසිවක් නොකර ඉඳලා දැන් කම්මැලිය. ලැබුණත් නිදහසට හිත ඇති අකමැත. දැකලා නැගිටෙත් ඒ ඔල මොල හිතය. එපමණයි ස්වාමීන් වහන්ස.
ඔය විදිහට කවිත්වය තුල නැත්නම් ඒ වගේ මේ සාහිත්‍ය තුල භාෂාවට අපි විතර ගැටි වෙන්නේ නැහැ. පොයටික් ලයිසන් කියලා එකක් තියෙනවා. කවි ලියන එකට ඕන ගුණ වර්පයක් ලියන්න පුළුවන්. ඉතින් අනෝ අපි ව්‍යාකරණයට අවුන නිවන් දකින්න බෑනේ. ඒකට කවියේදී ව්‍යාකරණ එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා සර්වඥාන්සේගේ නවංග සත්තු සාසනේ එක කොටසක් තියෙනවා ගාථා කියලා. ඒකේ තියෙන්නේ ඔයගේ මේ කියන්න අමාරු දේ බොහොම ලස්සනට බොහොම සුහදව බොහොම මිත්‍ර ස්වරූපෙන් කියනවා. ඉතින් ඒක උඟ දෙනෙක් මේ ආගමකට ධර්මයට ගැළපෙන්නේ නැහැ කියලා වගේ හිතනවා. ඒ කට්ටිය අර ඇති කරගත්ත බොරු උඹස් බයි නිසා ආගම ධර්ම දැනගන්නෙත් නැහැ. సౌందర్యාත්මක පැත්ත එහෙම නැත්නම් ප්‍රසන්න මනස දැනගන්නෙත් නැහැ. හැබැයි ඉතින් ප්‍රසන්න මනස තිබිලා වැඩක් නැහැ සතිය නැතුව. ඉතින් අපි සතිපස්සලේ කවිය වලට උනන්දු කරවන්නේ බොහොම ගැඹුරක් ඇතුව. ඒ මොකද කවියේදී වැඩිහිටියා බාලයා ඒක ප්‍රශ්නයක් නැහැ. ගජමන් ඕන වුණත් රංචාකොඩ ළමයා වුණත් කියන්න ඕන දේ කියනවා ඒ භාෂා නැති වුණත්. ඉතින් අන්තිමට හැම ව්‍යාකරණකාරයෙක්ම කියනවා මේ වාග් විලාසයේ වාග් විද්‍යාව තමයි වැදගත් වෙන්නේ කියලා. ඒ නිසා ඒ කවියෙන් ඔය කියන්න හදන දේ මෙයාට කවි කියවන්න එපා වෙන්නේ පිටගිය හිතයි ආනපානේ හිස්තනයි සේරම සමානයි කියලා දැනගත්ත දවසේ කවියක් වර්ණගන්න බෑ. තාම ඒවා වෙන්වෙන් වශයෙන් දකින නිසා කවියක පද ගොතන්න පුළුවන්, එලිවැට තියන්න පුළුවන්. අත් පිටගිය හිතයි පිට නොගිය හිතයි සතිය ඇති හිතයි නැති හිතයි හිස්තනන් හිතයි සත් ආනපාන සදැන්න හිතයි පිටගිය හිතයි ඔක්කොම එකයි. ඔක්කොම මේ මනසේ මායාවක් කියලා දැනගත්ත දවසේ බලන්න මොකද කවියට වෙන්නේ කියලා. එතකොට නිස්සද්ද භාවය තමයි ඉතුරු වෙන්නේ. ඉතින් එතෙන් එනකන් අපි කවියෙන් හරි මේක හදා බෙදා ගනිමු. බෙදාගෙන ගන්න ගමන් බලන්න මේ කවියක් ලියන්න ඇති වෙන පද රචනයේ විචිත්‍රත්වය අපි මුවා කරනවා. විචිත්‍රත්වය ඉන්නේ අරමුණු දෙකක් වුණොත් විතරයි. ඒ අරමුණු දෙකක් තමයි ඈතින් බලනකොට, එකක් තමයි ප්‍රභවයේ පැත්තෙන් බලනකොට. ඒ ප්‍රභවයේ හැම වෙලාවෙම ප්‍රභාස්වරයි. අන්නේ ප්‍රභාස්වර හිත දැනගන්න මේ තියෙන දේවල් වින්වින් කර කර තොර තොර බලන සංඥාවට පච වෙන්නේ ඉඩ ඇරලා ඒවට ඔය රවුම් ගන්න තරඳ දෙන්න එපා. ඒවට රවුම් ගන්න දෙන්නේ නැතුව තමන් මේ මනසේ මායාව, මනස විසින් මේ නානා විදියට එක එක අරමුණු බෙදලා දෙන ගතිය දැක ගන්න සුළු භාවනා කරන්න කියලා අපි යම්.
ස්වාමීන් වහන්සේ මට ලැබිලා තියෙන කමඨාම් වාක්‍ය තමයි මෙපමණ.
ඔය මම හිතන්නේ අපේ කාලෙත් සීමාවකට පැමිණලා තියෙනවා. දැන් අපි මොකක්ද දීගාට කරන්නේ?
එහෙමනම් ස්වාමීන් වහන්සේ කාට හරි කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් කමක් තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් අපි අද දවසේට වැඩසටහන කමඨාම් සුද්ධ කිරීම වැඩසටහන අවසන් කළා. අපි ධර්ම දේශනාව කරන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔයමනම් මම සභාවට ඉදිරිපත් කරන කෙටි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි.
ප්‍රශ්නයක්ම නෙවෙයි ස්වාමීන් වහන්සේ, අද ඔබ වහන්සේ මේ කමඨහන් වලට දීපු උත්තරය පිළිතුරු දෙන වෙලාව කියපු දෙයක් ගැන පොඩි අදහසක් දක්වන්න හිතුණා මට. ඔබ වහන්සේ කිව්වා අර මේ ගම්මනයකට අර මාරයා නිකන් දාන මට එක හරියට නැහැ දාන උත්තරයක් දෙන්න කියලා. මට පෞද්ගලිකව දැනෙන විදිහට මට තේරෙනවා මෙහෙම දෙයක් ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් මේ මාර්ගය අනකොට නිකන් මාය නිකන් මහා අමුතු උපුල් දානවා අපිට, නිකන් අපිට තිබුච්ච නැති වටිනාකම් අමුතු වටිනාකම් දෙනවා වගේ දෙයක් මට දැනෙනවා. හැබැයි දැන් කොයි හරි වෙලාවක අපි ඒක ඇක්සෙප්ට් කරොත් එතන නිකන් අපි අහු වෙන ගතියක් මම දැකලා තියෙනවා. අපි ඒක රිජෙක්ට් කරලා ඉස්සරහට ගියොත් ඊට වඩා නිකන් තව ලොකු දෙයකින් අපි අල්ල ගන්න හදනවා වගේ කියලා මට හිතෙනවා. ඒකත් රිජෙක්ට් කරොත් තව දෙයක් දෙනවා. ඒ වගේ කියන්නේ අර මේක නිකන් අර එන්ලස් විදිහට මාරයා නිකන් අපි මේ කාම ලෝකේ අල්ල ගන්න මේ මහ උපුල් දානවා වගේද කියලා මට සමහර වෙලාවට එහෙම හිතෙනවා. ඉතින් ඒ වෙලාවට මටත් ඉතින් يعني පුද්ගලෙක් නැති වුණාට ඉතින් කියන්න හිතෙනවා නිකන් ඉතින් try hard වගේ නිකන් මාරයාටම කියනවා try hard thing it on ඒ වගේ කියලා. ඉතින් අතරර අනුත්සාහ කරන ස්වාමීන් වහන්සේ අද මේ කියපු ඒ දීපු පිළිතුරත් එක්ක මට ඒක අදහසක් විතර ඉදිරිපත් කරන්න හිතුණා ස්වාමීන් වහන්සේ. බොහොම සුති අවස්ථාවකට පෙරවන් සරණයි.
හොඳයි. ඒකෙදි ඔක මාරය නෙවෙයි මගේ වාසී කියලා සැලකෙන ලෝකේ ඉන්න එකම මිනිසයා මං විතරයි. ඔය හැම දේම නිලයක් තලයක්ව මුදලක්ව ලාභය සත්කාරයක්ව මං ගන්න. මං කිසිම කෙනෙකුට බය නැහැ. හැබැයි අනික් කච්චිට කියනවා ගණ්ඩ ගිහිල්ලා බෑ රේල් පාරේ යකට කාලා අමාරු වෙටෙනවා. මට නම් දැන් ඒක කියා ගන්න බෑ. මොකද මට ඒක ටැකල් කරන්න ක්‍රමයක් තේරිලා තියෙනවා. ඒචාමන් කියනවා unassuming way. මේ සතිපාසල වගේ concept එකක් එළියෙන් තියාගෙන ඔය මායя දෙන ඕනේ ලාභය සත්කාරයකට සම්මානයකට සිලෝකයකට අයිතිවාසිකම් කියන්නේ ඒල ප්‍රසිද්ධියේ කියන්නේ මිනිස්සුන්ට මේක කරන්න ගියාම කිසිම බාධාවක් නැහැ නේ. හැම පැත්තෙම උදව් කරනවා නේ. මට මෙන්න මෙච්චර උදව් ලැබිලා තියෙනවා කියලා කියන්නේ මායයට කට උත්තර නැති වෙනවා. ඔබට බය වෙලා පස්ස ගහලත් බෑ. ඔබ පිටිපස්සේ ගිහිල්ලා අඬා වැටලත් බෑ. ඔබ unselfish endeavor එකට දාන්න. දැම්මට පස්සේ තේරෙනවා ඔය වගේ අමුද්‍රව්‍ය නැතුව මේ යන්ත්‍රේ දුවන්නේ නැහැ. නැන්දේ අමුද්‍රව්‍ය මේ යන්ත්‍රේ ප්‍රතිඵලය මගේ වාසියට බෑ. මගේ වාසියට යා කම්බේ ඉතින් ඒක ඉතින් අනිවාර්යයෙන්ම කොලේ යන එක කොලෙන් කණ්ඩේපයි. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මට නම් ඒ තියෙන බය නෑ. මම දන්න ඕගොල්ලෝ බය තියෙන දාකල් මට ලාභයි කියලා. මම ඒක අතිරේකයට පාවිච්චි කරනවා. බය වෙන්න එපා. ඒකට මම අන්තිම මැකිය වෙලි.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
දරුවන් සරණයි.
දරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
ආ නිරෝෂ අපිට අර මෙල්බන් වල හිටියා ජගත් මුණසිංහ අලුතෙන්ම වාර්තා වගේක් එවලා තිනවා මේ වීඩියෝ හදන එක පිළිබඳව. මනුස්ස ටිකක් මේ ඒ වගේ දෙයකට දක්ෂකම් තියෙන ලෙන්ගතුක මිනිස්සු මම දැන් රාජික දන්නවා කිය. ආ මේ එයා එවලා තියෙන වාර්තාව මම දැන් ඇරියා නදීප් මට ඒකට ආන්තරිකුත් එවලා තියෙනවා රංජන එකත් මම කතා කරා. මම ඒ ටික ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම්. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ මම දීපු තොරතුරු ඒගොල්ලෝ හුඟක් ස්ටඩි කරලා ඩයිජෙස්ට් කරලා ඉදිරියට මේ වීඩියෝ හදන වැඩ නැත්නම් මීඩියා වැඩ කිරීම පිළිබඳව අදහස් වල තියෙනවා. මට මතක නැතුණාවත් නෙමෙයි ඒක ඉතින් මෝරන්න එපා යම් මට්ටමකට අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න. මම ඒ ටික ෂෙයා කරන්නම් නිරෝෂ් එකයි උදේ එකයි.
හොඳයි ස්වාමීනාස. එතකොට අවශ්‍ය කරපු equipment වල මේ ඒ වගේ වෙනසක් වෙනවද නැහැ නේද?
ඒව අපි යාට දැනුම් දීලා නැහැ. මේ කාට జగත්ත දැනුම් දීලා නැහැ. ඔයාගේ නෙවට ඇත්තටම මේ අපි ඉස්සල්ලාම දැනුම් දෙන්නේ රාජිකාට. රාජිකායකට ෆන්ඩ් රේස් කරා. රේස් කරනකොට බඩු ගණන් ගියා. ඒ ෆන්ඩ්ස් අපි ළඟ තියෙනවා දැන්ට. අපි තාම ඉන්වෙස්ට් කරන්න ගියේ නැහැ. ඒක පිළිබඳව ඇතුළතත් ප්‍රශ්නයක් ආවා. ඒ වගේම මේ දවස්වල ඔය බඩු හරීම ෆ්ලක්චුවේට් වෙනවා. අනිත් එක මේ පිටින් ගෙන්නත් බෑ. ඔයාට මතුවලා තියෙන ප්‍රශ්න තියෙන්නේ. එනිසා අපි දෙතුන්දරාම එකතු වෙලා කරමු. අපි තාම මේ මීඩියා පිළිබඳව අවුට්සෝස් කරනවද ඇතුලෙන් ගන්නවද කියන එක මත දෙකක් දැන් జగත්තේවල තියෙන පුළුවන් තරම් අවුට්සෝස් කරන්න කියලා. ඒකට මට හිතෙනවා අපි ළඟ තාම එකක් තියෙන්න ඕනේ. මේ බලන්න කියන්නේ. ආයිති මේ දෙකම අතරින් මැද අපි යන් ඈ.
හොඳයි ස්වාමීන් වහන්සේ. ප්‍රියා හම්බුවේ ඔබ වහන්සේව මම දැනෙන සතිය දිහාට.
Right.
හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අවසරයි බොහොමත්ව වන්දනා කිරීමට. අදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුවපත් වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත් තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සුවපත් වෙත්වා.
තුතියම්පි ඕකාස කමාමි බන්තේ
සුවපත් වෙත්වා.
තතියම්පි ඕකාස කමාමි බන්තේ
සුවපත් වෙත්වා. සුවපත්
වෙත්වා.
අපි නම් කුසල ස්වාමීන් වහන්සේට මයික් එක බාර දෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දරුවන් සන්නව වහන්සේ.
හොඳයි අපි නම් පටන් ගමු.
ගෞරවනීය තම කුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මම මේ අවස්ථාවේ ඔබ වහන්සේගේ දෙපා නැමද ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අද දින දවසේ ධර්ම දේශනාව පවත්වන ලෙසයි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගම්බීරං වාසසී වාචං දුබ්බජානං සුදුබ්බුදං කසත්වං ධම්මමඤ්ඤාය වාචං වාසසී ඊදි සම්ති. කුම්භකාරෝ පුරේ ආසින් වේහලිංගේ ගටි කරෝ මාතා පෙති භරෝ ආසින් කස පස්ස උපාසකෝ. විරතෝ මෙතුනා ධම්මා බ්‍රහ්මචාරී නිරාමිසෝ අහුවාතේ සගාමියෝ අහුවාතේ පුරේ සඛා. සෝභමේතේ පජානාමි විමුත්තේ සත්ත භික්කවෝ. රාග දෝෂ පරික්කීනේ තින්නේ ලෝකේ විසත්තිකන්ති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, යම් කිසි කෙනෙක් මැරතන් තරඟයක් දුවනවා නම් ඒ විදියට බොහෝ දුරක් දිවීමේ යෙදෙන්න වෙන ඒ වගේ තරඟයකට යොමු වෙනවා නම් මේ තැනැත්තා අමුතුම විදිහේ සූදානමකින් අමුතුම විදිහේ එළඹීමකින් තමයි මේ අවස්ථාවට එකතු වෙන්නේ. එතකොට අපිට දකින්න ලැබෙනවා අන්න යම් කිසි නිශ්චිත වේගයකින් ඒ එක් කොටස් පහු කරන්න උත්සාහයක් ගන්නවා. ඒ විදිහට යම් කිසි පාලනයකින් මේ තරඟයට යෙදෙන්න උත්සාහයක් ගන්නවා. එතකොට සමහර කෙනෙක් අර මුල් මීටර් 100 200 බොහොම වේගෙන් දුවලා හති වැටලා නතර වෙද්දී අන්න අර ප්‍රඥාවන්ත ක්‍රීඩකයා ටිකෙන් ටික ගමන කේදෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් ඒ යන්න තියෙන දුරට සාපේක්ෂව යම් කිසි සුදුසු වීරයකින් ගමනක යෙදෙනවා. එතකොට ඒ යෙදෙන ගමන අනුව නොයෙකුත් සතකුම් කණු පහුවෙනවා අපිට දකින්න පුළුවන්. තව තව නොයෙකුත් ක්‍රීඩකයෝ මගදී හමු වෙනවා. ඊට එක තමුන්ව පහු කරගෙන යනවා දකින්න පුළුවන්. ඒ තරඟවල සාමාන්‍ය කීප දෙනෙක් අන්න අර දිනන්න බලාපොරොත්තු වෙන ක්‍රීඩකයාට සහායටත් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒගොල්ලන් කියන්නේ පේස් මේකර්ලා කියලා. ඒතකොට ඒගොල්ලන්ගේ අදහස මොකද්ද? ඒගොල්ලෝ තරඟේ ඉවර කරන්න අදහසක් නැහැ. ඒ වෙනුවට සමහර විට මෙන්න මේ කිලෝමීටර් ගාන මේ කාලය ඇතුළත දුවන ඉලක්කය තමයි තියෙන්නේ. අර ප්‍රධාන ක්‍රීඩකයාට පොඩි සහායකට ඒගොල්ලෝ අර ෆේස් එක පවත්වාගෙන යනවා. මෙන්න මේ වේගෙන් මම මේ කාලේ දුවනවා, ඊට පස්සේ මා ගැන බලාපොරොත්තුවක් තියාගන්න එපා කියන සහයෝගය ඒ පිරිස ලබා දෙනවා. ඉතින් එතකොට අර ක්‍රීඩකයාත් ඒකට එලිලා ගියාම අන්තිමට දන්නේම නැතුව එයත් අර කාලය ඇතුළත ඒ පිරිස ගමන් කරපු දුර ගමන් කළා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අමුතු අමුතු ශිල්පයක් දියුණු කරගෙන තමයි ඔය විදිහේ තරඟයකට යෙදෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට අපිට දකින්න පුළුවන් අර ප්‍රධාන ක්‍රීඩකයා පැත්තකට විසි වෙද්දී අන්තිමට අර පේස් මේකර් කෙනෙක් උනත් පළමුව තරඟය අවසන් කරන අවස්ථාත් බොහොම කලාතුරකින් දකින්න පුළුවන්. කොහොම හරි මෙන්න මේ විදිහේ දෙයකට අපි එළඹුණාට පස්සේ, මේ විදිහේ දෙයක් අපි සිද්ධ කරාට පස්සේ අපිට අර දිනුම් කනුව අවසන් ඉලක්කය කෙසේ වෙතත් අන්න අර ලැබපු අත්දැකීම ඒ මතකේ තමයි අපි ළඟ ගොඩක් දුරට ඉතුරු වෙන්නේ. අර විදිහට මෙන්න මේ ආකාරයෙන් මේ සතකුම් කනු පහු කරගෙන මම ගියා, මේ ක්‍රීඩකයෝ මට මගදී හම්බුණා, මේ ආකාරයෙන් අපි ගනුදෙනු කරා කියන ඒ අත්දැකීම තමයි ඇත්තටම අපිට ඉතුරු වෙන දේ. ඒ අත්දැකීම ඒ මතකයේ තමයි ඇත්තටම අපිට ඉතුරු වෙන දේ. එහෙම නැතුව කෙනෙක් අර දිනුම් කනුව ඉලක්ක කරගෙන ගියාට එතන නෙමෙයි වැඩේ තියෙන්නේ. ඒ වෙනුවට මේ ගමනම තමයි මේ කියන වටිනකම අපිට ලබා දෙන්නේ. දැන් සිරිපාදේ නගින කෙනෙක් සමහර විට අන්න අර ඉහළ ඒ පත්තු වෙන පහන් ආලෝකෙ දිහා බලාගෙන ඉලක්කයක් තියාගෙන ගමන් කරනවා. ඒ ගමන් කරනකොට සමහර කෙනෙක් කියන අයියෝ ඇච්චර මේ හීතලෙන් මේ විදියට පීඩා විඳ විඳ මැසි මදුරුවන්ගෙන් කරදර විඳ විඳ ඔය කඳ නගින්නේ මොකටද? ඒ වෙනුවට ඔය සිරිපතුල ගෙනහල්ලා ඔය කොළඹ කෞතුකාගාරේ වගේ තිබ්බොත් ඔයිට වැඩි පහසුවෙන් සිරිපාදේ යන්න පුළුවන් නේද? ශ්‍රීපතුල වන්දනා කරගන්න පුළුවන් නේද කියලා යෝජනත් දානවා. නමුත් එහෙම ගෙනහල්ලා තිබ්බා කියලා සිරිපාදේ ගියා වෙන එකක් නෑ ගොඩක් වෙලාවට. ඒ වෙනුවට අන්න අර ගමනේ තමයි වටිනාකම තියෙන්නේ. එහෙම නැතුව ගිහිල්ලා පතුල වඳින එකවත් අර ඉරසේවේ බලන එකවත් ඒ අවස්ථාවේදී ඒ ගමනේ උපරිමයේ වුණාට ඉලක්කේ වුණාට අන්න අර මැසි මදුරුව දුරු විඳිමින් හීතලෙන් පීඩා විඳිමින් රැතිස්සේ අර ගමන් කිරීම තමයි එතන වටිනාකම. අර විදියට ඩෙස්ටිනේෂන් එක නෙමෙයි, ඒ වෙනුවට ජර්නි එක තමයි ඔතන තියෙන වටිනාකම. එන්නේ ජර්නි එකක අපිත් යෙදිලා ඉන්නවා. අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් එක එක පිටම චරිත නිරූපණය කරමින් එක එක කොටස් සම්පූර්ණ කරමින් අපි මේ තරඟයක එහෙම නැත්නම් අර විදියේ ගමනක යෙදිලා ඉන්නවා. ඒ ගමනේ කවුරුවත් මෙතන අහක දැමිය යුතු කෙනෙක්, අනවශ්‍ය කෙනෙක් කියලා අපිට කියන්න බෑ. ඒ වෙනුවට හැම කෙනාම අන තමුන්ගේ යම්කිසි කොටසක් ඉෂ්ට කරමින් තමයි ඉන්නේ. තමුන් ඒ යම්කිසි මේ පිරිසක් විදිහට මේ යන ගමනේ හොඳ සහායකෙක් වෙලා තමයි ඒ හැම කෙනාම ඉන්නේ. එතකොට එක එක කෙනා තමන්ගේ විවිධ ශක්ති මට්ටම් අනුව අනේ යම් යම් විදිහට ඒ ගමනට උදව් උපකාර වෙනවා. සමහර විට නන්නාඳුනන කෙනෙක් පවා ඇවිල්ලා යම්කිසි සුළු සිදුවීමකින් වචනයකින් අන මොකක් හරි අපිට ගත හැකි සලකුණක් පෙන්නලා යනවා. සමහර විට ඒ කෙනා හිතලා කල්පනා කරලා කළත් නෙමෙයි, නමුත් එයාගේ සිදුවීම් තුළින් අපිට අන්න අමුතු ඉඩකඩක් විවර වෙනවා. ඉතින් ඒ විදිහ අමුතුම විදිහේ ගමනක යෙදිලා ඉන්න අපිට මේ පොඩ්ඩක් අර මතක් කරගන්න වටින මේ ගමනක කතාවක් ගමන් කරලා කොහොමද ගමන අවසාන වුණේ කියන කතාවක් තමයි අද ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට මේ ධර්ම දේශනාව සමහරුන්ට නම් එපාවටම එපා වෙලා ඔය සූත්‍රය ඇරෙන වෙන සූත්‍ර නැද්ද කියලා කල්පනා කරනවත් වෙන්න පුළුවන්. ඉතින් අපි අර එක සූත්‍රකින් පටන් අරන් තව සූත්‍ර ගණනාවක් දිගේ ගිහිල්ලා එකම චරිත කතාවක් එකම සිදුවීම් ජාලාවක් තමයි අල්ලලා තියාගෙන ඉඳී. ඉතින් අර ගටිකාර කියන චරිතේ වටා ගෙචිච්ච සිදුවීම් ගණනාව තමයි අපි අල්ලලා තියාගෙන ගියේ. ඒකට අද නම් ඇත්තටම ඉවර කරන්න පුළුවන්. අපි ගිය සතියේ නවත්වපු තැන ඉඳලා මතක් කරගෙන ගියොත් අන්න මොකද්ද යම්කිසි බ්‍රහ්මයෙක් ඇවිල්ලා යම්කිසි දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හම්බෙලා ඒ වන්දනා කටයුතු කළා මෙන්න මේ විදිහේ කතාවක් කියනවා. මොකද්ද මේ විදිහට මේ ශාසනේ භික්ෂූන් 7 දෙනෙක් ගිහිල්ලා මේ ආකාරයෙන් අවිහ බ්‍රහ්ම ලෝකේ උප්පත්ති ලැබුවා කියලා ඒ 7 දෙනාගේ නම් සඳහන් කරනවා. ඉතින් එහෙම කිව්වම බුදුරජාණන් වහන්සේ ආන මේ විදිහේ අමාරු ගමනක මේ විදිහේ අමාරු ඉලක්කයක් සාර්ථක කරගත්ත මේ මාර්යාගේ බැම්මෙන් නික්මුණු මේ පිරිස කාගේ ධර්මයක් අහලාද මේ විදියට කටයුතු කළේ, මේ විදියට තමුන්ට පහසුවක් හදාගත්තේ කියලා ඇහුවාම අන්න මේ ආපු දෙවි කෙනා කියනවා වෙන කාගේවත් නෙමෙයි වෙන ශාසනයක නෙමෙයි ඔබ වහන්සේගේම ධර්මය අහලා තමයි ඔබ වහන්සේගේම ශාසනය තමයි මේ පිරිස මේ විදියට සැනසීමක් ලං කරගත්තේ කියලා. ඊට පස්සේ අන්න අහනවා මේ විදිහට මේ තමුන්ගේ ඒ සිදුවීම් ජාලාව ඉදිරිපත් කරන මේ දෙවි කෙනාගෙන් බුදුරජාණන් වහන්සේ අමුතුම විදිහේ ප්‍රශ්නයක් අහනවා. දැන් මේ විදිහට කතාබහ මුල් කතාබහට පස්සේ එන දෙවැනි කොටස තමයි මේ අද ඉදිරිපත් වෙන්නේ. කද අහනවා ගම්බීරං වාස සීවාචං දුබ්බජානං සුදුබ්බුදං කස්සතං ධම්මමඤ්ඤාය වාචං වාසති දිසංසි. ඔබ මේ විදිහට දුකසේ අවබෝධ කළ යුතු දැන ගැනීමට අපහසු ගැඹුරු වචන ඔබ කිව්වා. දැන් මේ කලින් සාකච්ඡාවේ මේ විදිහට භික්ෂූන් 7 දෙනෙක් උප්පත්ති ලැබුවා මෙන්න මේ ආකාර්ය ධර්මයක් සාක්ෂාත් කරා කියලා මේ කියපු කතාව ගැන තමයි කියන්නේ. ඒතර කියන දුකසේ අවබෝධ කළ යුතු දැන ගැනීමට අපහසු ගැඹුරු බස් ඔබ කිව්වා. එතකොට කවරෙකුගේ ධර්මයක් අහලාද ඔබ මේ වගේ බස් කියන්නේ? දැන් අර කලින් විමුක්ත වුණ භික්ෂුන් නම් බුදුන්ගේ ධර්මය අහලා මේ ශාසනයේම මේ විදියට සැනසීමක් ලං කරගත්ත කට්ටිය කියලා මේ බ්‍රහ්මයාත් ප්‍රකාශ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට දාන බෝලේ තමයි එතකොට මේ බ්‍රහ්මයා කොහේ ඉඳලා ආපු කෙනෙක්ද? එයා මොන විදිහේ ධර්මයක් අහලාද මේ කතාව දැනගත්තේ කියලා අන්න ඒ විදිහේ ප්‍රශ්නයක් මේ තැනත්තට ඉදිරිපත් කරනවා. දුකසේ අවබෝධ කළ යුතු දැන ගැනීමට අපහසු මේ ගැඹුරු බස් ඔබ කියනවා ඔබ කාගෙනම් ධර්මයක් අහලාද මේ බඳු වචන කියන්නේ? එන්න එතකොට ඒ අවස්ථාවේ මේ බ්‍රහ්මයා දීපු පිළිතුර අනුව අපිට හොයාගන්න පුළුවන් කවුද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. කියනවා කුම්භකාරෝ පුරේයාසින් වේහලින්ගේ ගටිකරෝ මාතා පෙති බරෝවාසින් කස්ස පසු උපාසකෝ. මම පෙර වේහලින්ග නම් ගමේ කුඹලෙක් වී ඉඳියා. මවුපියන්ට උපස්ථාන කරන්නෙක් වී ඉඳියා. ඒ වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකෙක් වී ඉඳියා කියලා අන්නර තමුන්ගේ අතීත ප්‍රවෘත්තිය ගැනහැර දක්වනවා. දැන් අපි මුලින් පටන් ගත්ත සූත්‍රය අරගත්තොත් අපේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිළිබඳ අතීත කතාවක් තමයි කියන්නේ. ඒ සිදුවීම් ජාලාවක් තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට එහෙම ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට දැන් ඔන්න මේ ජෝතිපාල කියන මානවකයා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජෝතිපාල නමින් උප්පත්ති ලැබලා ඉඳියා. එතකොට ඒ මානවකයා පස්සේ කාලෙක අන්න බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන මේ විදිහට ගෞතම බුදුරජාණන් වහන්සේ විදිහට මුදු වෙලා ඉන්න අවස්ථාවක අන්න අර තමන්ගේ පරණ යහලුව ඇවිල්ලා තියෙන පාටක් තමයි මෙතන දකින්න තියෙන්නේ. අර විදිහට ඒ ගටිකාර කියන චරිතේ මේ විදිහට බ්‍රහ්ම ලෝකේ ඉඳලා මේ බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා තියෙන පාටක් තමයි මෙතන තියෙන්නේ. එතකොට කියනවා අන්න මම මේ විදිහට කුඹලෙක් වෙලා කටයුතු කරා. මව්පියන්ට උපස්ථාන කරන කෙනෙක් වී ඉන්දියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකෙක් වී ඉන්දියා. ඊළඟට කියනවා විරතෝ මේ තුනා ධම්මා බ්‍රහ්මචාරී නිරාමිසෝ අහුවාතේ සගාමයෝ අහුවාතේ පුරේසකා. මේ විදිහට මයි තුන ධර්මයෙන් වැළකුණු බ්‍රහ්මචාරී ජීවිතයක් මම ගෙව්වා. නිරාමිස ජීවිතයක් මම ගෙව්වා. ඔබ හා එකම ගමේ වසන්නෙක් වෙලා මම ඉන්දියා. ඔබගේ පෙරකල යහළුවා වෙලා මම ඉන්දියා කියලා අන්නර තමුන්ගේ අතීත පුවත අතීත සිදුවීම් ටිකත් පොඩ්ඩක් මතක් කරනවා. එහෙම මතක් කළා කියනවා සෝබ මේතේ පජානාමි විමුත්තේ සත්ත බික්කෝ රාග දෝෂ පරික්කීනේ තින්නම් ලෝකේ විසත්ති ගන්ති. මෙන්න මේ ඒ විදිහේ මම මේ රාග ද්වේෂ ෂය කළා. මෙන්න මේ තණ්හාව ඉක්මවලා විමුක්ත වුණු මේ භික්ෂූන් සද්දෙනා දන්නවා. මම මේ විදිහ සද්දෙනෙ පිළිබඳ තොරතුරු තමයි ඔබට මේ ගෙනහැර දැක්වේ කියලා ඔන්න තමුන්ගේ නම තමුන්ගේ හැඳුනුම්පත ඉදිරිපත් කිරීමක් වගේ දෙයක් සිද්ධ කරනවා. ඉතින් එහෙම සිද්ධ කරාම අන්න බුදුරජාණන් වහන්සේ මේ කිව්ව වචනේ අනුමත කරනවා. සමහර විට අර කලින් කරපු කල්යාණ මිත්‍ර බව මතක් කිරීමක් වශයෙන් වෙන්නත් පුළුවන්. මේ විදිහට ධර්ම මාර්ගයට බලහත්කාරයෙන් වගේ යොමු කිරීම පිළිබඳ කළගුණ සැලකීමක් මතක් කිරීමක් කරන්න වෙන්නත් පුළුවන් කියන ඇත්ත තමයි. ඔබ පෙර වේහලිංග නම් ගමේ කුඹලෙක් වී ඉන්දියා. මව්පියන්ට උපස්ථාන කරන්නෙක් වී ඉන්දියා. ඒ වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකෙක් වී ඉන්දියා. මෛතුන ධර්මයෙන් වැළකිලා මෙහෙම බ්‍රහ්මචාරී නිරාමිස ජීවිතයක් ගෙව්වා ඔබ. ඔබ හා එකම ගමේ වාසය කරන්නෙක් කරපු කෙනෙක් තමයි මම. ඔබ මගේ මිත්‍රයා තමයි දවස්වල කියලා අර කියපු වචන අනුමත කරනවා. ඒ විදිහට තමයි ඒ සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. ඉතින් එහෙම අවසන් වුණාට මොකද අන්තිමට තව ගාතාවක් දාලා තියෙනවා. ඒ ගාතාව නම් සංගීතකාරක ස්වාමීන් වහන්සේලා දාපු ගාතාවක් බවයි පේන්නේ. ඒක මෙන්න මෙහෙම සඳහනක් තියෙනවා. ඒව මේතං පුරාණානං සහායානං අහු සංගමෝ උබින්නම් භාවිතත්තානං ශරීර මධාරන්ති කියලා අන්න ඔය විදිහේ සඳහනක් තියෙනවා. මෙන්න මේ විදිහට මෙසේ භාවනාවෙන් වැඩූ සිත් ඇති අන්තිම ශරීර දරණ පැරණි යහළුවන් දෙදෙනෙකුගේ සංගමයක් විය කියලා තමයි ඔය සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. මෙන්න මේ ආකාරයේ අන්තිම ශරීර දරණ දෙනෙක් මේ විදිහට කතාබහක යෙදුණා. ඒ දෙදෙනාගේ කතාබහ තමයි මේ සඳහන් වුණේ කියලා අන්න අර සංගීතකාරක ස්වාමීන් වහන්සේලා එතෙන්ට තව කොටසක් ඉතුරු කරලා තියෙනවා, එකතු කරලා තියෙනවා. ඉතින් ඒ විදිහේ කතාවක් තමයි අපිට ඉදිරිපත් උනේ. ඉතින් අපි බලමු මෙන්න මේ කියන විදිහේ ගමනක්, දීර්ඝ ගමනක් පාටයි දැන් මේ කියන කතන්දර ටික බැලුවාම, මේ කියන ඉතිහාසය බැලුවාම. එතකොට ඒ විදිහේ දීර්ඝ ගමනක අවසානය පිළිබඳ සටහනක් තමයි මේ තියෙන්නේ. කාලයක් දිස්සේ දුවපු මැරතන් එකක අවසානය පිළිබඳ කතාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ විදිහේ කතාවක් අපි අපිටත් කොයි විදිහටද ගැළපීලා වෙන්නේ කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ඉතින් දැන් මේ එකතු වෙලා ඉන්න පිරිසක්. එතකොට මම කතාබහක යෙදිලා ඉන්නවා. එතකොට මෙන්න මේ වගේ සම්බන්ධයක්, මෙන්න මේ වගේ එකතුවක් ඒ අහඹු විදිහට ගැළපීලා ආවා කියලා අපිට කියන්න බෑ. මේ එකතුවට හේතු කාරණා නැහැ කියලා අපිට කියන්න බෑ. ඒ වෙනුවට මේ අවස්ථාව ගැළපීලා ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම සෑහෙන අතීතයක් වටපිටාවක් එක්ක තමයි. එහෙම නැත්නම් මේ දවසේ වෙන වෙන වැඩ කොයිතරම්නම් තියෙනවද, වෙන වෙන වැඩට යොමු වෙච්ච කොච්චර පිරිසක් ඉන්නවද, ඒ ඉඳිද්දි ඒ තිබිද්දි අන්න සුළු පිරිසක් මේ විදිහට එකතු වෙලා යම් කිසි ධර්මයේ පිළිබඳ කතා බහක යෙදිලා ඉන්නවා. ඒ සඳහා කාලයක් වැය කළා තියෙනවා. එතකොට මෙන්න මේ ලැබිලා තියෙන අවස්ථාව සුළුකොට සලකන්න එපා. මොකද අපිට නොපෙනුනාට මේක සෑහෙන ගමනක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. සෑහෙන කාලයක් දුවපු මැරතන් එකකින් ප්‍රතිඵලයක් විදිහට ලැබිච්ච අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ වටිනකම ඇත්තටම අපිට ගොඩක් දුරට ගිලිහෙනකන් තේරෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ලැබිලා තියෙන තාක් කාලයේ වටිනකමක් නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් අපේ ජීවිතවල තියෙන කොයි දෙයකටත් අදාළ වෙන ප්‍රශ්නයක් තමයි ඕක. සමහර විට කෑම වැඩි වුණාම අන්න කෑමේ රස හොයන්න පටන් ගන්නවා. ඊළඟට ශරීරයට අගුණ ආහාර විතරක් ආහාරයට ගන්න පටන් ගන්නවා. කන ප්‍රමාණය තොර තොර කන්න පටන් ගන්නවා. මොකද්ද මේකට හේතුව? අන්න කෑම වැඩි වෙලා. එතකොට කියනවා කෑමේ ප්‍රිය ස්වභාවයක් නැහැ කියලා චෝදනාවකුත් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට තියෙන හොඳම විසඳුම තමයි පොඩ්ඩක් ඔය කෑම නොගෙන ඉඳලා බලන්න. දවසක් විතර පොඩ්ඩක් බඩගෙන ඉඳලා බලන්න. එතකොට කෑමේ වටිනාකම දැනෙයිද කියලා බලන්න. මැරෙන්නේ නැහැ ඔය පැය කීපයක් නොකෑවා කියලා මැරෙන්නේ නැහැ. අන්න එහෙම පොඩ්ඩක් ඉඳලා බැලුවොත් තේරෙනවා අම්මෝ මේ කෑම වල තියෙන රස. මේ කෑම කොච්චර ප්‍රියද මට. ඊළඟ මේ ලුණු කැඳ එකේ වුණත් පුදුම රසයක් තියෙන වෙනදට අර හොඳ හොඳ ආහාර හොයන මම අද ලුණු කැඳ එකක් රස විඳිනවා. ලුණු කැඳ එකක තියෙන ඒ ආහාර ඔජස අගය කරන ස්වභාවයක් මගේ ඇවිල්ලා තියෙනවා කියලා අන්න ඒ කෙනාටම අත්දකින්න පුළුවන්. අන්න ආහාර නැති වුණ දවසට ආහාරේ වටිනාකම තේරෙනවා. තියනකන් එක පිළිවඳ අගයක් නැහැ. අපි විසි කරනවා, රස හොයනවා, තොර තොර ආහාරයට ගන්නවා. ඉතින් මට ওই කතාව කියන්න පුළුවන් හොඳට. මමත් හොඳට හොඳට තොර තොර කාපු කෙනෙක්. මමත් හොඳට රස හොයපු කෙනෙක්. ඉතින් අනන විදිහෙන් උනත් මට කියන්න පුළුවන් මේක රසට කාපු එකෙක්ද නැති එකෙක්ද කියලා අඳුරන්න පුළුවන් ගාන. එතකොට අන්න ආහාරය මේ විදිහට විකාල භෝජනයක් සමාදන් වුණාට පස්සේ අන්න ආහාරයේ තියෙන වටිනකම තේරෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේක මේ අන්න මේ ඖෂධයක් ගන්නා වගේ අරගන්න, මේ කයේ පැවැත්මට අරගන්න කියලා සඳහන් කරනවා. ඇත්තටම විකාල භෝජනයක් සමාදන් වුණාට පස්සේ අන්න ඖෂධයක් ගන්නා වගේ තමයි මේ ආහාරය මේ ශරීරය ඉල්ලන්නේ. එතකොට අන්න ආහාර වේල ලං වුණ ගමන් සමහර විට අර සිහියෙන් ආහාර ගන්නවා කියන එක පොඩ්ඩක් අමතක වෙන්නත් මේවා හේතු වෙන්න පුළුවන්. අන්න ආහාර වැඩි වුණාම නම් ඉතින් ඔන්න හොඳට සිහියෙන් හිමීට අරගන්න පුළුවන්. මේ විදියට අන්න ශරීරයේ ආහාර ඉල්ලනකොට අන්න අමුතු විදිහේ ක්‍රියාවලියක් ඉදිරිපත් වෙනවා. ඒ වෙනුවට අන්න අර සතෙක්ට යම්කිසි ආහාරයක් හම්බුනහම ඒක කාලා කාලා බර දාගන්නේ කොහොමද? එන්නේ වගේ මේ ශරීරේ පෙරේතෙක් කනවා වගේ කාගෙන කාගෙන යනවා. අන්න ටිකක් වෙලා බඩ පිරෙනකොට අන්න රස හොයන ගතියක්, ලුණු ඇඹුල් හොයන ගතියක්, ටිකක් වෙලා බඩ පිරෙනකොට අන්න සිහිය පිහිට වෙන ගතියක්, සිහියෙන් ආහාර ගන්න ලැබෙන ගතියක් දකින්න පුළුවන්. නමුත් අර වෙලාවට අර මුල ටික කොහේ ගියාද කියලා හොයාගන්න අමාරුයි. ඉතින් අන්න ආහාරයේ අගය මේ ශරීරේ විසින්ම අඳුනගෙන තියෙනවා. ලෙඩට බෙහෙතක් ඉල්ලනවා වගේ අන්න ආහාර ඉල්ලනවා මේ ශරීරේ විසින්. එතකොට ආහාරයගේ කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ නැහැ. අන්න හොඳටම තේරෙනවා. අර ඊබේ කේන්ද්‍රීය ගෑවෙන ලෙඩකි බඩගිනි කියලා කියන්නේ නිකන් නෙමෙයි. අන්න ඒක දැනෙනවා. ඊළඟට අපි හිතමු පවුලේ කට්ටිය ගැන අගයක් නැහැ. පවුලේ කට්ටිය පිළිබඳ ඒ අගේ කිරීමත් නැති වෙලා ගිහිල්ලා. ඔකත් ඉතින් දන්නවනේ ඉතින් ඔය කසාදයක් එහෙම බැඳගෙන කාලයක් ගත වෙනකොට ඉතින් වෙන දේවල් තමයි. අර විපරිණාමය දකින්නකොට වෙන දේවල් තමයි. ඉතින් ඒ වගේ අවස්ථාවක උනත් පොඩ්ඩක් ඒ පිරිසෙන් දුරස් වෙලා සතියක් ගත කරා නම් අන්න එතකොට නැවතත් ඒ අගය හිතට දැනෙනවා. අර නොපෙනුණු අඳුරු වෙලා තියුණු පැත්ත නැවතත් ආලෝකමත් වෙනවා. අර විදිහට ආමතක වෙලා තියුණු දේවල් නැවත මතක් වෙනවා. ඒ අගය නැවත හඳුන ගැනීමක් තියෙනවා. ඉතින් ඔන්න ඒ විදිහට අපි මේ දේවල් තියනකන් මේ පිළිබඳ අගය කිරීමක් නැහැ. ඒ වෙනුවට නැති වෙච්ච දවසට තමයි තේරෙන්නේ අයියෝ මෙහෙම තිවිලා මෙහෙම දෙයක් මට නැතිලා ගියානේ. මම ඒ අවස්ථාවේ ඒකට එළඹිලා සුදුසු ආකාරයෙන් කටයුතු කරේ නැහැ නේද කියලා අන ලොකු හිත් කරදර ගැනීමක් දකින්න පුළුවන්. අර විදියට නැති වෙලා ගියාට පස්සේ. නමුත් ඒක තියනකන් මේ එළඹි මොහොතේ වටිනාකම, මේ ලැබිච්ච මොහොතේ වටිනාකම, අවස්ථාවේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහේ ප්‍රශ්නයක් අපි හැම කෙනාටම තියෙනවා. ඉතින් තම තමුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් බලන්න ඕනේ මේ ලැබිච්ච මොහොතේ වටිනාකම අපිට දැනෙනවද? මේ ලැබිලා තියෙන අවස්ථාවේ වටිනාකම අපිට දැනෙනවද? එහෙම දැනෙනවා නම් ඒ තැනැත්තා මේ ප්‍රතිපදාවට අනිවාර්යෙන් කාලයක් වෙන් කරගන්නවා. ඒ කාලේ වෙන් කරන්න ආයි කවුරුත් කියන්න උනන්දු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාට ඒ වටිනාකම තේරෙන නිසා. ඒ වටිනාකම නැති කෙනෙක්ව තමයි ඇත්තටම උනන්දු කරන්න උත්සාහවත් කරන්න වෙහෙසෙන්න ඕනේ. ඒ වෙහෙසුණත් ගොඩක් වෙලාවට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. නමුත් අන්න වටිනාකම අඳුරගත්ත කෙනෙක් එයායි බේම මේ වැඩේට යොමු වෙනවා. මේ වැඩේ පිළිබඳ වෙහෙසක් දරනවා. ඉතින් පහුගිය දවසක කෙනෙක් ගන්නවා මේ මේකට යොමු වෙන්න, මේකට උනන්දු වෙන්න මොකක් හරි විශේෂ දෙයක් තියනවාද? එහෙම නැත්නම් අර වීරයෙන්මද මේකට යෙදෙන්න තියෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් උත්තරේ තමයි ඇත්තටම මුල කාලේ වීරයක් යොදලා එළඹෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් කාලෙත් එක්ක මේකේ ප්‍රතිඵලයක්, මේකේ පහසුවක් අත්දකින්න තැනත්තා ඉබේම මේකට යොමු වෙනවා. එයාවයි කවුරුත් ඇවිල්ලා පිටිපස්සෙන් තල්ලු කරන්න දෙයක් නැහැ. මොකද එයාට තේරෙනවා මෙන්න මේකේ තියෙන වටිනකම. එයාට තේරෙනවා මේ කරන ප්‍රතිපදාවෙන් තමුන්ගේ ජීවිතයට ගැළපිලා එන පහසුව. එතකොට එයා කවදාවත් වෙලාව නැහැ කියන වගේ චෝදනා නගන්නේ නැහැ. මොකද වෙලාව කියන්නේ හැම වෙලෙම හදාගන්න දෙයක්. අපිට උනන්දු තියනවා නම්, වටිනකමක් තියනවා නම් අපි වෙලාව හදා ගන්නවා. වටිනකම් නැති දේවල් වලට අපි වෙලාව නැහැ කියනවා. ඔක බොච්චර සරලයි. එතනින් එහාට වෙන දෙයක් නැහැ උතන. එතකොට වෙලාව නැහැ කියලා කෙනෙක් කියනවා නම් ඒකේ අර්ථය තමයි වටිනකමක් නැහැ කියලා කියන එක. වටිනකමක් නැහැ කියලා තමයි ඔය කියන්නේ. ඉතින් ඔය කතාව අන්න පවුලේ කෙනෙක් එක්ක, දරුවෙක් එක්ක කාලයක් ගත කරන්නත් වෙලාවක් නැහැ කිව්වොත් ඔය අර්ථෙම තමයි තියෙන්නේ. නෝනා මහත්තයා එක්ක ගමනක් යන්න වෙලාවක් නැහැ කිව්වොත් ඔය අර්ථෙම තමයි තියෙන්නේ. වටිනාකමක් නැහැ කියන එක තමයි මේ කියන්නේ. නැත්තම් වටිනාකම් තියෙන ඒවාට ඉතින් කොහොම හරි වෙලාව හදා ගන්නවනේ. ඒකයි කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒකයි කවුරුත් හදලා දෙන්න ඕනේ නැහැ. මේ වටිනාකම් එක එක්කෙනාගේ බලා ගන්න පුළුවන්. අන්න මේ වගේ වැඩකට ආරාධනාවක් ලැබුණාම එතන මොනවද අපි හොයන්නේ, මොනවද අපි ඉලක්ක කරගෙන ඉන්නේ කියන ඉදිරිය අපිට දකින්න පුළුවන්. උනන්දුවක් තියෙන කෙනෙක් අන්න විනාඩි දෙක තුනකින් හරි පටන් ගන්නවා. විනාඩි දෙක තුනක් ඇවිදලා, විනාඩි දෙක තුනක් වාඩි වෙලා ඉඳලා අන්න ඒ විදිහට පටන් ගන්නවා. ඒ පටන් අරගෙන එයා යම්කිසි උත්සාහයක් දරනවා. ඒ දරන දරන්නේ අර තේරෙනවා මේකේ කාලේ වැඩි කිරීම සුදුසුයි, මේකේ වැඩි වැඩියෙන් එදීම සුදුසුයි, අන්න ඒ විදිහට කටයුතු කිරීම සුදුසුයි. ඒකෙන් මගේ ජීවිතයට අන්න පහසුවක් ගැලපිලා එනවා. මට යැපෙන්න පුළුවන් වැඩි වැඩියෙන් යැපෙන්න පුළුවන් ශක්තියක් ගැලපිලා එනවා. ඉතින් ඔන්න විදිහේ ආරම්භයක්, ඔන්න විදිහේ එළඹීමක් තමයි මේ වගේ ප්‍රතිපදාවකට තියෙන්නේ. නමුත් ඒ එළඹුණු පමණින් හරියන්නේ නැහැ. එන්න එතනයි තියෙන ගැටලුව. ගොඩ දෙනෙට වැඩ කටයුතු පටන් ගන්න පුළුවන්, පටන් අරගෙන ටික දවසක් කරගෙන යන්න පුළුවන්. නමුත් ඉතින් දමලා ගහලා තරහ වෙලා යන්න යනවා. ඇයි මේ තරහ වෙලා යන්නේ කියලා ඇහුවොත් අන්න කියනවා මෙයා මට මේ විදියට කරා, මෙහෙම සැලකුවේ නැහැ, අන්න ඒක නිසා තමයි මම තරහ වෙලා යන්නේ කියලා. නමුත් ඔයිට වැඩි එහා ගියපු, ඔයිට වැඩි නොපෙනෙන හේතු කාරණාවක් ඔක පිටිපස්සේ තියෙනවා. මොකක්ද හේතු කාරණාව මේ තැනතර මේ ලැබිච්ච දේ දරා ගන්න හැකියාවක් නැහැ. ඒ වටිනකම ලැබුණාට මොකද ඒක දරන්න තරම් ශක්තියක් මේ තැනතර නැහැ. ඒතර වටපිටාවෙක පෙන්නලා හේතු කාරණා විදියට අන්න දමල ගහලා යනවා. වටපිටාවේ හේතු පෙන්වන්න එපා. ඒ වෙනුවට දකින්න තමුන්ගේ දුර්ලකම. තමුන්ගේ දුර්ලකම දැකලා කටයුතු කරන්න. මම මේ අඩුම ගානේ අයින් වෙන්නේ මගේ තියෙන දුර්ලකමට කියලා දැක්කනම් අන්න එතකොට අඩුම ගානේ ඒකේ පොඩි කලින්ට වැඩිය එළියක් ආලෝකයක් තියෙනවා. කලින්ට වැඩිය යම්කිසි පැහැදිලි බවක් දැනුවත් භාවයක් තියෙනවා. මගේ දුර්ලකම හින්දා තමයි මට මේ වගේ දෙයක් කරගෙන යන්න බැරි. එක දිගට පවත්වන්න බැරි. ඉතින් අඩි දෙකක් උතුරට ගමන් කරනවා. අඩි දෙකක් බ්‍රස්නාහිරට ගමන් කරනවා. අඩි දෙකක් ඊසාන දිගට ගමන් කරනවා. අඩි දෙකක් නිරිත දිගට ගමන් කරනවා. ගමන් කරලා කල්පනා කරනවා මම මෙච්චර මේ ගියා තාම ආවේ නැහැනේ මගේ ඉලක්කෙට. මෙච්චර මේ ගියා මට තාම මේ මම යා යුතු තැනට යා ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැනේ. ඉතින් ඔහොම ගමනකින් කවදාවත් ඒ වගේ තැනකට යන්න බෑනේ. ඒක බොහොම ස්වභාවිකයි. කල්ප ගණනාවක් ගිහිල්ලා කනාවට වගේ යන්න ඉඩ තියෙනවා. ඒත් යන්නේ නැහැ කියන අදහස තමයි අපේ තියෙන්නේ. නිවැරදි දිශාවට එක දිගට ගමන් කිරීමක් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව එක එක දිහාවලට ගියා කියලා ඒකේ සහනයක් ඒකේ පහසුවක් ලැබෙන්නේ නැහැ. දැන් පෞගී දවසක අන්න තියුණම් රිලේ රේස් එකක් පොඩි කට්ටියකින් අවුරුදු අපි හිටමු 5-7 වගේ වයස වෙන්නේ නැති ඒ වගේ කට්ටියක රිලේ රේස් එකක්. එතකොට දැන් ඔන්න පාට ಜಾති වෙන වෙන පාට අඳලා ඔන්න පළවෙනි තරඟකාරය කහ පාටයි, දෙවෙනි තරඟකාරය නිල් පාටයි, තුන්වෙනි තරඟකාරය රතු පාටයි. ඕගොල්ලන්ගේ ටීම් එකේ කට්ටිය ඔක්කොම කහ පාටයි, නිල් පාටයි, රතු පාටයි කියලා බොහොම පිළිවෙලට කියලා දීලා තියුණා. බොහොම පිළිවෙලට ළමයින්ව සරසලා තියුණා. ඉතින් ඔන්න 3 දෙනෙක් දුවගෙන එනවා අර පැත්තේ ඉඳලා මීටර 400ක් වගේ දුවලා කොහොම හරි කඩාගෙන බිඳගෙන දැන් ග්‍රවුන්ඩ් එකේ එහා පැත්තේ ඉඳලා දුවගෙන එනවා. ඇවිල්ලා ඔන්න තමුන්ගේ පාට පාට කට්ටියට එක එක බැටන් එක මාරු කරලා දෙනවා. ඉතින් වැඩිහිටියෝ 3-4 දෙනෙක් වට වෙලා ඉන්නවා. අර බැටන් එක ගත්තට පස්සේ පොඩ්ඩක් තල්ලු කරලා යවන්න එපා, තාම තේරෙන්නේ නැහැනේ මේ රිලේ රේස් එකක් කියලා. ඉතින් වැඩිහිටියෝ 3-4 දෙනෙකුත් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් කොහොම හරි දෙන්නෙක් අර විදිහට බැටන් එක අරගෙන දුවද්දී තුන්වෙනියා මොකද කරන්නේ? බැටන් එක අරගෙන අර ආපු දිහාවට දුවගෙන යන පුදුම වේගකින් දුවනවා. ඒතර දැන් අර ආපු දිහාවටම තමයි දුවන්නේ. දෙන්නේ කරි දිහාවට දුවනවා, අනිත් එක්කෙනා විරුද්ධ දිහාවට දුවනවා. ඉතින් දිව්වහම මොකද වෙන්නේ? අර සංවිධායක මණ්ඩලය ඔක්කොම අර පොඩි කගේ පිටිපස්සෙන් එලවගෙන අර පැත්තට දුවනවා. ඉතින් හොඳ ජවනිකාවක්, හොඳ රසවත් අවස්ථාවක්. නමුත් ඒකෙන් කවදාවත් අර කී විදිහේ ඉලක්කයකට ගමන් කරන්න බෑ. අමුතු විදිහේ එළඹීමක් අර විදිහට නිවැරදි දිශාවට අරගන්න බෑ. ඉතින් ඒ වගේ ගමන් කරන කට්ටිය ගොඩ දෙනෙක් අපිට දකින්න පුළුවන්. ඒ දැක්කට මොකද ඒකෙන් සැනසීමක් ලබා ගන්න අමාරුයි. ඉතින් කෙනෙක්ට අපි නිකන් ඉලක්කයක් විදිහට පෙන්නලා දෙනවා, උනන්දු කරන්න සමහර විට මාස කීපයක් යදෙන්න, නිදිපතාය දෙන්න, දවසට පැය දෙකක් යදෙන්න, ඒ පමණකින් එක දිගට යෙදිලා බලන්න කියලා කියනවා. ඉතින් එහෙම යෙදිලා බලනකොට ඇත්තටම ඒ මාස කීප ඇතුළත වෙනසක් අත්දැකපු, ප්‍රතිඵලයක් අත්දැකපු කෙනෙකුත් ඉන්න පුළුවන්. ඒ කෙනා සමහර විට අවුරුදු ගාණක් ක්‍රියාත්මක වෙන්න, අවුරුදු ගාණක් මේ ප්‍රතිපදාව යෙදෙන්න එයාට ඒ තුලින්ම ශක්තියක් මතුවලා එනවා වෙන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහේ උත්සාහයක් අවශ්‍ය වෙනවා. ඒ විදිහේ දිගට පැවැත්වීමක් අවශ්‍ය වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕක පිළිබඳ හරි ලස්සන උපමාවක් දෙනවා. කිකිලි බිත්තර කතාවක්. කිකිලි බිත්තර කතාවක්. එතකොට මේ කරන ප්‍රතිපදාව පිළිබඳ අන්න කියන්නේ කුකුළු ගඳ ගස් ඕනවා කියලා. කිකිලි එක් විජුවට 8ක් 12ක් දාලා ඒක උඩ වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා රකින්න ඒ උෂ්ණත්වය ලබා දෙනවා. නැවත නැවත ඒ අවශ්‍ය උෂ්ණත්වය ලබා දෙනවා. එතනම වාඩි වෙලා ඉන්නවා. ඔන්න ඔකට කියන්නේ කුකුළු ගඳ ගස් ඕනවා කියලා. අර බිත්තර වලත් බෙටි ගාලා ගඳ ගාලා අන්න රකින්න. එතකොට කියනවා මේ කිකිලි හොරාට බිත්තර රැක්කොත් ඒ හොරාට රැක්කා කියන එකේ ප්‍රතිඵලයක් විදිහට පැටව් එළියට එයිද කියලා අහනවා. කිකිලි කැමති, ආ හරි මගේ බිත්තර පැලිලා පැටව් නික්මුණා නම් යහපති කියලා බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් පැටව් වෙයිද කියලා අහනවා. පැටව් වෙන්නේ නැහැ. මොකද හේතුව? නියමාකාරයෙන් රැකලා නැහැ. නියමාකාරයෙන් කුකුළු ගඳ ගස්වලා නැහැ. ඉතින් අන්න හොර කිකිලියගේ ස්වභාවය, කම්මැලි කිකිලියගේ ස්වභාවය. එහෙම කියලා කියනවා. අන්න මේ සාසනෙත් ඒ වගේ පුද්ගලෙක් ඉන්නවා. මොකද්ද මේ පුද්ගලයාගේ ස්වභාවය? මේ තැනැත්තා මේක කරන්නේ නැහැ. මේ භාවනාවක් වඩන්නේ නැහැ. ඒ වෙනුවට මේ තැනැත්තා හිතනවා මගේ හිත මේ දේවල් දැඩි ලෙස නොගෙන නික්මුණා නම්, නිදහස් වුණා නම් යහපති කියලා මේ තැනැත්තා අපේක්ෂාවක් හිතට ඇති කරගන්නවා. ඇති වුණාට මොකද මහණෙනි, එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. මොකද හේතුව? මේක කරලා නැති නිසා, භාවනාවක් වඩලා නැති නිසා කියලා සඳහන් කරනවා. ඔන්න දෙවනි කිකිලියක් ගැන කියනවා. මේ කිකිලි බිත්තර දානවා, ටිකක් ටිකක් රකින්නවා, නමුත් සුදුසු පමණින් රකලා නැහැ. ඒතර ඒ කිකිලිත් කල්පනා කරනවා, අන්න මගේ මේ බිත්තර නික්මිලා පැටව ආවනම් යහපති. ඒ කිව්වට මොකද? ඒක එහෙම වෙනවද කියලා අහනවා. ඒක එහෙම වෙන්නේ නැහැ. නැවතත් කුණු බිත්තර ටිකක් ඉතුරු වෙනවා. අන්න ඒ වගේ දෙවනි කී පුද්ගලෙක් මේක ඉන්නවා. මේ තැනැත්තා යම් කිසි ප්‍රතිපදාවක් වඩනවා, භාවනාවක් වඩනවා. නමුත් සුදුසු පමණ කරන්නේ නැහැ. ඇති පමණ පවත්වාන්නේ නැහැ. නැවත නැවත මේක යෙදෙන්න කාලයක් තිස්සේ කරන්න උත්සාහයක් ගන්නේ නැහැ. ඒතර මේ තැනැත්තාත් හිතට අදහසක් එනවා. මොකද්ද? මගේ මේ හිත මේ විදිහට දේවල් දැඩිකොට නොගෙන නිදහස් වුණා නම් යහපති, විමුක්ත වුණා නම් යහපති කියලා. එහෙම හිතුවට කල්පනා කරාට එහෙම වෙනවද කියලා අහනවා. වෙන්නේ නැහැ. මොකද හේතුව? අන්න මේ ප්‍රතිපදාව ඇති පමණ වඩලා නැති නිසා, මේ දේ නැවත නැවත පුරුදු කරලා නැති නිසා කියලා ඔන්න දෙවනි පුද්ගලයා පිළිබඳ කියනවා. තුන්වෙනි කිකිලියක් ගැන කියනවා. මේ කිකිලි අන්න ලෝභ නැතුව, හොඳට කම්මැලි නැතුව මොකද කරන්නේ? බිත්තර රකින්නවා. ඒ රකින්න වැඩේට එළඹිලා ඉන්නවා. උපරිමෙන් ඒකට කැප වෙලා ඉන්නවා. එතකොට මේ කිකිලිට කවදාවත් අදහසක් එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ බිත්තර නික්මිලා පැටව ඒ විලං යහපති කියලා. මොකද ඒකට හේතුව? අන්න මේ කරන වැඩේ වෙහෙසට අරගෙන නැහැ මේ කිකිලි. කරන වැඩේ වෙහෙසට ගත්තොත් තමයි අර වගේ අදහසක් එන්නේ. දැන් ඉක්මනට මේක ඉවරුණා නම් යහපති කියලා. ඒ වෙනුවට අන්න පූර්ණව දෝතින්ම මුළු හදෙන්ම ඒ වැඩේට එළඹිලා ඉන්නවා. එතකොට අදහසක් නැතත් මොකද වෙන්නේ? අන්න කොයිලා හැරි බිත්තර පිපිරිලා පැටව එළියට එනවා. ඒකට හේතුව මොකද්ද? මේ සතා මේ කුකුළු ගඳ ගැස්වීම නිවැරදි ආකාරයෙන් කළා තියෙනවා. ඒ වගේ පුද්ගලයෙක් මේ ශාසනෙත් ඉන්නවා. මොකද්ද? මේ තැනැත්තා මේ විදියට ප්‍රතිපදාවක් වඩනවා, භාවනාවක් වඩනවා. ඒක මුළු හදින්ම සිද්ධ කරනවා, කාලයක් තිස්සේ සිද්ධ කරනවා. මේ විදිහට වඩපු කෙනෙක්ට, මේ විදිහට එළඹිච්ච කෙනෙක්ට කවදාවත් අදහසක් එන්නේ නැහැ කියනවා. මගේ හිත මේ දේවල් දැඩිකොට නොගෙන නික්මුණා නම් යහපති කියලා. ඒ විදිහ අදහසක් එන්නේ නැහැ කියනවා. නමුත් මේ තැනැත්තා අන්න සුදුසු අවස්ථාවේදී ඒ හිත නික්මෙනවා, නික්මෙනවාමයි. ඒ හිත විමුක්ත වෙනවා, විමුක්ත වෙනවාමයි. මොකද නිවැරදි ආකාරයෙන් ප්‍රතිපදාවක් වඩලා තියෙන නිසා, කුකුළු ගඳ ගස්සලා තියෙන නිසා කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ තුන්වෙනි කී පුද්ගලයා පිළිබඳ අමුතු රහසක්, විශේෂයෙන් මේ පුහුණුව කරන කට්ටියට දකින්න පුළුවන් රහසක් තියෙනවා. මොකද්ද? එයාට කවදාවත් අර විදිහ අදහසක් එන්නේ නැහැ. නොඑන්න හේතුවත් ප්‍රතිපදාවම තමයි. ප්‍රතිපදාව වඩන්න වඩන්න ප්‍රශ්න අඩු වෙන්න ඕනේ. ප්‍රශ්න වැඩි වෙනවා නම් වැරදිලා තියෙන. මුල් කාලේ තමයි ඉතින් ওই ප්‍රශ්න ටික තියෙන්නේ. ටික කාලෙකින් අන්න ප්‍රශ්න අඩු වෙන දිහාවට යන්න ඕනේ. ප්‍රශ්න වෙනුවට අන්න ප්‍රකාශ බවට පත් වෙනවා මේවා. ඒ තැනත්තගේ හිතට හිතවිල්ලක් එන්නේ නැහැ අර විදිහේ. ආවෙ නැතුවට මොකද වැඩේ වෙනව? ප්‍රතිපදාව වැඩිලා තියෙන නිසාම තමයි අර විදිහේ හිතවිල්ලක් එන්නේ නැත්තේ. එයාගේ අපේක්ෂාවක් නැහැ මේක පිළිබඳ. තණ්හාවෙන් තණ්හාව නසන්න අපේක්ෂාවක් නැහැ. තණ්හාවෙන් තණ්හාව නැසෙන්නේ නැහැ. එතකොට අපි මොකක් හරි දෙයක් ලං කරගන්න අදහසක් අපේ හිතට එනවා නම් මොකක් හරි ඉලක්කයක්කට එළඹෙන්න අදහසක් අපේ හිතට එනවා නම් ඒක තණ්හාව තුලින් ආපු දෙයක්. එතකොට තණ්හාවෙන් තණ්හාව නසන්න බෑ. එතකොට මුල් කාලේ අපි ප්‍රතිපදාවකට වුණත් ඇත්තටම උනන්දු වෙන්නේ යම් කිසි තණ්හාවක් නිසා තමයි. නරක දේවල් දැරලා හොඳ දේවල් වලට එළඹෙන්නෙත් යම් කිසි තණ්හාවක් නිසා තමයි. ඒකෙන් හරි ගරු නම්බු නාම ටිකක් ලැබෙනවා නම් මට හොඳා කියන අදහසින් තමයි එළඹෙන්නේ. නමුත් අන්න කාලෙත් එක්ක අන්න ඒ දේත් නැති වෙලා යන්න ඕනේ. ඒ අදහසත් නැති වෙලා යන්න ඕනේ. එතකොට ඒ තනත්තගේ හිත සුදුසුයි අර විදිහේ විමුක්තියක් ලබා ගන්න. කල්පනා කරේ නැති වුණාට මොකද ඉබේම ඒ හිත විමුක්ත වෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඒක අමුතුම රහසක්. දැන් සමහර කෙනෙක් දකිනවා මොනවා හරි මේ ඒ තැනත්තම කියපු දෙයක් පිළිබඳ නැවත මොනවා හරි විමසීමක් කරොත්, නැවත මොකක් හරි වචනයක් ප්‍රකාශ කරොත් කවුද කොහෙද කොතනද මොකද්ද කියලා අන්න ප්‍රශ්න ගණනාවක් අහලා එවනවා. මේ තමුම කියපු දේ පිළිබඳ තමයි මේ කියන්නේ. නමුත් කවුද කොහෙද කොතනද මොකද්ද කියලා අර තියනනේ ප්‍රශ්න කන්දරාව, ඒ ටික ඒ විදිහටම අහලා එවනවා. ඉතින් ওই ප්‍රශ්නවලට උත්තර දෙදී ඉන්නවට වැඩිය හොඳයි නිකා ඉන්න එක අප්පා. මොකද අහන්නෙම මේ තේරුමක් නැතුව ප්‍රශ්න පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා නම් මතක් වෙන ඉඩ තියෙනවා. ආ මමම කියපු දෙයක් තමයි මේක. ආ මමම කරපු දෙයක් තමයි මේක. ආ ඒක ගැනනේ මේ කියලා තියෙන්නේ කියලා පොඩි වෙහෙසයි දරන්න ඕනේ. ඒක දරන්නේ නැතුව අහනවා කවුද කොහෙද කොතනද කියලා අන්න ප්‍රශ්න තුන හතරක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන කට්ටිය ඕන තරම් අපිට හම්බ වෙනවා. හම්බුනාම ඉතින් පොඩි ජොලියකුත් තියෙනවා. ඉතින් ඒකේ පොඩ්ඩක් නිකන් අර පොඩ්ඩක් හැමදාම ප්‍රශ්න අහන්න අවස්ථාව සලසලා දීලා උත්තර නිදී ඉන්න පුළුවන්. එතකොට නිකන් ටෝචරින් තමයි ඇත්තටම, වදදීමක් තමයි. මොකද දැන් ප්‍රශ්න මතුවෙනවා උත්තර දෙන්න කවුරුත් නැහෙනේ. ප්‍රශ්න මතුවෙන අවස්ථාව ගැළපෙලෙන උත්තර දෙන්න කවුරුත් නැහෙනේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නකාරී ස්වභාවයක ඉඳලා, ඒ විදිහේ කැළඹිල්ලක ඉඳලා, ඒ විදිහේ අනාථ වීමක ඉඳලා ටික ටික කල්පනාව දියුණු වෙන්න ඕනේ. ටික ටික මතක් වෙන්න ඕනේ මේ මමම කියපු දෙයක්, මේ මමම කරපු දෙයක් ගැන තමයි මේ කියන්නේ. අර ප්‍රශ්න ටික නැතුව ඇත්තටම උත්තරයක් හොයාගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ උත්තරෙත් මේ පිට කෙනෙක්ගෙන් දැකලා බාහිරෙන් හොයාගන්න නෙමෙයි, ඒ වෙනුවට ඇතුළෙන්ම උත්තර හොයා ගන්න පුළුවන් ශක්තියක්. එතකොට ප්‍රශ්න තියෙන කට්ටියට අපි කියනවා නැවත නැවත හරි ප්‍රශ්න ටික පොඩ්ඩක් පැත්තකින් තියන්න, තියලා මේ ප්‍රතිපදා වඩන්න, මේ දේ පුරුදු කරන්න. අන්න පුරුදු කරනකොට තේරෙනවා අන්න මේ විදිහේ වෙනසක් මාතුල ඇති වෙනවා. ප්‍රශ්න තාමත් එහෙම තියෙනවා, නමුත් ඒ ප්‍රශ්න මට තවදුරටත් ප්‍රශ්න නෙමෙයි. ඔය සැක සංකා තාමත් එහෙම තියෙනවා, ඒ සැක සංකා තවදුරටත් සැක සංකා නෙමෙයි. අන සැක සංකාව සැක කරන්න මෙතනතර ශක්තියක් තියෙනවා. ප්‍රශ්නේ පොඩ්ඩක් සැක කරන්න මෙතනතර ශක්තියක් තියෙනවා. අර විදිහට මාව මේ නැවත නැවත එහෙට මෙහෙට පෙරලන්නේ මගේ හිතමයි කියලා අර මතුවෙන සැක සංකා සැක කරනවා මෙතනත්තා. ඒ සැක සංකාව හරහා බලනවා මෙතනත්තා. ඒක විසඳන්න යන වෙනකොට ඒක පොඩ්ඩක් තියෙන්න දෙනවා. තියෙන දෙන්නේ තහු වෙලා නෙමෙයි, වෙනුවට අන්න විනිවිද බැල්මකින් බලමින් තමයි ඒක තියාගෙන ඉන්නේ. එතකොට අපේ මේ ජීවිතවල තියෙනවා අපි කල්පනා කරන හැම වෙලෙම මේ හිතේ සැනසීමක් තියුණා නම් යහපති කියන අදහසින් තමයි අපි ඉන්නේ. එතකොට කැළඹුණු හිතට, වෙහෙස දනවන හිතට අපි කැමති නෑ. අයියෝ දැන් මේ හිත හදාගන්න තව දවස් ගණනාවක් යයි කියලත් සමහර වෙලාවට කියනවා එහෙනම්. නමුත් ඇත්තම ඔතන තියෙන රහස මොකද්ද? මේ හිතේ ස්වභාවය තමයි තැම්පත් වුණොත් කැළඹෙනවා. කැළඹුණොත් තැම්පත් වෙනවා. හරියට නිකන් තුවාලයක් හැදුනොත් හොඳ වෙනවා. හැදිච්ච තුවාලේ නැවතත් තුවාල වෙලා අලුතෙන් මතුවෙන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහ දෙපැත්තක් තියෙනවා. එතකොට අපි හරි කැමති නිරෝගී විදිහට තියාගන්න, තුවාල නැතුව ඉන්න කැමති. නමුත් ඔය තුවාල වෙන ස්වභාවෙත් ඔය කයේම ආකාරයක් තමයි. කැක්කොම් බීපුරුම් වේදනා දෙන එකත් ඔය කයේම ආකාරයක් තමයි. එතකොට අපිට පුළුවන් නම් ඒක බාර ගන්න, මේක හොඳ වුණොත් මේකේ පහසු ආවොත් දවසක මේක තුවාලයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොයි කයට අනේ යම් කිසි ප්ලාස්තරයක් ගහපු තුවාලයක් වගේ දෙයක්, සිවියකින් වහපු තුවාලයක් වගේ දෙයක්. පොඩ්ඩක් ඒ මේ වුණොත් අන්නේ තුවාලේ පෑරිලා මතුවෙලා එනවා. ඒතර ඒ වගේ තුවාලයක් දකිමින් අපි නිරෝගී බවක් අපේක්ෂා කරනවා නම් ඒක මෝඩයන්ගේ කතාවක් කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේ ඔය හිතෙත් ස්වභාවයක් තියෙනවා. ඇඟ රිදෙනවට වැඩිය අමාරුයි ඇඟේ ඒක එකකට වැඩිය අමාරුයි හිතේ එකක්. හිත රිදෙනකොට ඇඟ රිදෙනකොට නම් මොනව හරි කරගෙන යවෙන්න පුළුවන්, හිත රිදෙනකොට අමාරුයි. ඉතින් හිත රිදෙනක නවත්තන තමයි අපි උත්සාහ කරන්නේ. හිත රිදෙන එක ඉක්මනට සුවපත් කරගන්න තමයි අපේ උත්සාහය. නමුත් රිදෙන ස්වභාවෙත් සුවපත් වෙන ස්වභාවෙත් දෙකම ඔය හිතේම ආකාර. එතකොට රිදෙන ස්වභාවය આવොත් ඒක නැති කරන්න තියෙන උත්සාහයක් නැතුව ඉන්න පුළුවන්ද? ඒ රිදෙන ස්වභාවෙත් එක්ක ඉන්න පුළුවන්ද? අමාරුයි. අමාරුයි. නමුත් ඒක තමයි ප්‍රතිපදාව. නැති කරන්න යන තාක්කල් ඕක නැති වෙන්නේ නැහැ. එනකොට රිදෙනකොට රිදෙන බව බාර ගන්න පුළුවන්ද? සුව වෙනකොට සුව වෙන බව බාර ගන්න පුළුවන්ද? මේ දෙක අතර හුවමාරුවට නැවත නැවත ඉඩ දෙන්න පුළුවන්ද කියන අමුතු විදිහේ උරගා බැලීමක් තියෙනවා. ඒ හුවමාරුවට ඉඩ දෙන්න අන්න මේ තැනත තේරුම් ගන්නවා මේ එන දේවල් දෙපැත්ත පෙරලෙන දේවල්. සතුටුනොත් දවස ගණන් වෙනවා, ඇඬුනොත් දවසක සතුරු වෙන්න වෙනවා. ඒ ධර්මතාවය බාර ගන්න කෙනා අන්න ඒ ක්‍රියාවලියෙන් පොඩ්ඩක් දුරස් වීමක් සිද්ධ වෙනවා. තර මම අද භාවනා කියන වචනේ තමයි පාවිච්චි කරගෙන ගියේ. නමුත් මේ භාවනා කියන එකත් නිවැරදි කරගත යුතු වචනය. මොකද්ද මේ භාවනාව කියලා? එතකොට සිහිය පුරුදු කරන භාවනාවක් තමයි තියෙන්නේ. සිහිය පුරුදු කිරීම ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට අන්න ඒ වගේ අදහස හරියට දාගත්තා නම් ඒ තැනැත්තට ඉඳගෙන ඉඳියත් භාවනාවක්, ඇවිදිමින් ඉඳියත් භාවනාවක්, දත් මැදත් භාවනාවක්, ආහාර ගත්තත් භාවනාවක්. එතකොට භාවනා කියන වචනේ වැරදිට ඇල්ලුවේ නැත්තම් ඒ තැනත්තට හරි පහසුයි මේ ප්‍රතිපදාව. ඉතින් අපි කියනවා භාවනා කියන වචනේ අයින් කළා, සිහිය කියන වචනේ දාගන්න. සිහියෙන් ඇවිදිනවා, සිහියෙන් වාඩි වෙලා ඉන්නවා, සිහියෙන් දත් මදිනවා කියලා දාගන්න. මොකද අර වචනේම අමුතු වුණියන් වීමක් වෙලා තියෙනවා. වචනේ ගන්නෙම වැරදි විදියට. ඒ වැරදි විදියට ගත්තේ කට්ටිය තමයි. ඒ කියන්නේ අන්න භාවනා කරන්න මට වෙලාවක් නැහැ කියලා කියනවා. ඒ මොකද අර මා ප්‍රාණ භයන්නන්නේ තින්. ඉතින් ඒකින් ද තමයි ගැටලුව. ඉතින් දවසක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා භාවනා කරන්න මෙහි ආපු කෙනෙක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට ඕක කියලා කොහොම හරි ඉතින් තේරුම් කරවන්න සෑහෙන උත්සාහයක් ගත්තා. අන්තිමට මං කිව්වා දත් මදින එක ගැන විතරක් ලියාගෙන ඉන්න. දත් මදින එක ගැන දැන් හෙට එනකොට දෙපාරක් දත් මදින්න හම්බ වෙනවනේ. ඒක ගැන තමුන්ගේ අත්දැකීම මොනවද දැක්කේ, මොනවද 180 කියලා ලියාගෙන ඉන්න. ඉතින් පහුවදා වර්තාවන ලියාගෙන ආවා. වර්තාවේ මාතෘකාව මොකද්ද? දත් මදිනා භාවනාව කියලා තමයි ඒක පටන් අරන් තියුනේ. ඉතින් කමන්නේ එහෙම හරි පටන් අරන් දත් මැදීම ගැන නිලීලා තිබුණේ. ඒකත් වටිනවා. ඒ විදිහේ දත් මදිනා භාවනාවක් ගැන තමයි අපි කියන්නේ. ඒක පොඩ්ඩක් යෙදිලා බලන්න. යෙදුනහම ඔය කියන කතාව අඳුර ගන්න පුළුවන්. මේ පොඩි දරුවෝ පවා කියනවා ඒකෙන් මේ අලුත් මැජික් එකක් මොකුත් නැහැ. අර විදිහට විශේෂයක් මොකුත් නැහැ. නොතේරෙන කට්ටියට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. මොකද මේකේ යෙදිලා නැති නිසා. ඒගොල්ලෝ කල්පනා කරනවා, හිතලා කල්පනා කරලා අර විදියට හිතවිලි වල අතරමං වෙලා මේ කට්ටියට වැඩි ඉහළින් යන්න පුළුවන්ද, මිට වැඩි වටිනා අදහසක් මට ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා. වටිනා අදහස් කියලා පෙන්ුණාට ඇත්තටම ඕවා මේ ගොංකාම පෙනෙන කතන්දර තමයි. ඒක නිසා යෙදිලා බලන්න. යෙදුන කෙනාගේ වචන වෙනස්. යෙදුන කෙනාව හැරෙනකොට හොයන්න පුළුවන්. පොඩි කෙනෙක් වේවා, වැඩිහිටියෙක් වේවා, යෙදිලාද නැද්ද මේ කියන්නේ කියන එක හොයන්න පුළුවන්. කොයි පමණකට යෙදිලාද මේ කියන්නේ කියන එක හොයන්න පුළුවන්. දැන් ඊයේ කුඩා දරුවෙක් කියනවා මොකද්ද, අන්න මම මේ විදියට හුස්ම බලාගෙන ඉඳියා, මට ඇතුල් වෙන පිට වෙන හුස්ම පේනවා, ඊට පස්සේ මේ හුස්ම අතර හිස් තැනක් මට පේනවා. අන ටිකකින් මේ හිස් තැන ලොකු වෙලා හුස්ම පොඩි වෙනවා. තව ටිකකින් අන්න හුස්ම නැතිවෙලා ගිහලා හිස් තැන විතරක් ඉතුරු වෙනවා කියලා කියනවා. ඉතින් වගේ කතාවක් වැඩිහිටි කෙනෙක්ටවත් කියන්න සෑහෙන අමාරු වෙන්න පුළුවන්. ඉතින් අර පොඩි කෙනෙක් කියනවා මේ විදිහට මම හුස්ම දැක්කා. හුස්මත් පේන්නේ නැනි මුලින් පටන් ගන්න කොටස්. නමුත් ටිකක් වෙලා සිහිය දියුණු කරනකොට ටිකක් වෙලා බලනකොට පේනවා හුස්ම දැනෙනවා අඩුම ගානේ. ඊට පස්සේ තේරෙනවා අන්න ඇතුල් වෙන හුස්මක් කියලා එක දැනීමක් තියෙනවා, පිට වෙන හුස්මක් කියලා තව දැනීමක් තියෙනවා. ඒ දැනීම් දෙකත් වැඩි වැඩියෙන් නිරීක්ෂණය කරනකොට පේනවා අන්න අතරමැද හිස් තැනක් තියෙනවා. නැවත නැවත හුස්ම බලනකොට තේරෙනවා අන්න හිස් තැන වැඩි වෙනවා, හුස්ම කෙටි වෙනවා. ඒක කරන්නේ අපි හුස්ම හිස් තැන බැලීමෙන් නෙමෙයි, ඒ වෙනුවෙන් හුස්ම දිහා තමයි බලන්නේ. පේන දේ එක දෙක දිහා තමයි බලන්නේ. පේන එක බැලීම තුලින් අන්න ඉබේම නොපෙනෙන දෙයක් මතුවලා එනවා. අර විදියට අපිට ආලෝකය ප්‍රතිචාර දක්වන ආලෝකය පරාවර්තනය වෙන දේ දිහා තමයි බලන්නේ. ඒක තමයි හුස්ම. නමුත් ඊට සාපේක්ෂව ආලෝකය පරාවර්තනය නොකරන කොටසක් අපිට පෙනෙනවා. අර විදිහට හුස්ම කෙටි වෙනවා, හිස් තැන වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න හුස්ම නැතරව නැතිලා යනවා. අන්න හිස් තැන විතරක් ඉතුරු වෙනවා. ඉතින් ඔබ හොඳ අත්දැකීමක්, හොඳ මංසලකුණක්, සැතකුම් කණුවක් අපි මේ ගමන් කරන ගමන තුල. එතකොට අන්න පොළවේ ගුරුත්ව ශේෂ්ත්‍රය ඉක්මෝලා අභ්‍යවකාශය දිහාවට ඇදිලා ගියා. එතකොට දේවල් තවදුරටත් දේවල් නෙමෙයි. මේ වෙනුවට අන්න අභ්‍යවකාශයේ වැඩ කරන්නේ වෙනම නියාම ධර්මතා අනුව. එතකොට ඒ නියාම ධර්මතා අඳුර ගන්න බැහැ ගුරුත්වයේ ඉන්න දාකල්. ගුරුත්වයේ ඉක්මෝලා යන්න ඕනි. ගුරුත්වයේ ඉඳලා කියන කතන්දර ඔක්කොම තේරෙනවා මේ ගිහිල්ලා නෙමෙයි කියන්නේ කියලා. එහෙට ගියාට පස්සේ අන්න ඇවිදිනවා කියන්නේ වෙනම ක්‍රියාවලියක්. වතුර ටිකක් බොනවා කියන්නේ වෙනම ක්‍රියාවලියක්. උසේන් බෝල්ටවත් දුවන්න බෑ අර පරණ පුරුදු විදිහට. ඒ වෙනුවට එයාටත් දුවන්න බැරි වෙලා යනවා. අභ්‍යවකාශයේ ගුරුත්වය නැති කොට. ඉතින් ඒ වගේ අත්දැකීමක් විඳලා විඳලා නැවත නැවත හඳුනගෙන බලන්න ඕනේ. ආ මේ දේවල් වලට සාපේක්ෂව දේවල් නැති ස්වභාවයක් තියෙනවා. මම මෙච්චර කල් මේ දේවල් තමයි ලොකු කරගෙන ඉඳී. නමුත් දැන් ඒ අතර තියෙන හිස්තන මට පේනවා. දේවල් කියන්නේ මේ ඉතාම සුළු කොටසක් බව මට පේනවා. ඒ පළවෙනි දර්ශනේ බොහොම වටින අවස්ථාවක්. නමුත් එතනින් වැඩි ඉවර වෙන්නේ නැහැ. වෙනුවට නැවත නැවත එදෙනකොට අර දේවල් වලට මතුවලා තියෙන දේවල් වලට තියෙන වටිනකම අඩුවෙවි. අර හිස්තැනේ වටිනකම වැඩි වෙනවා. ඒක සඳහා කාලයක් කළ යුතුයි, කාලයක් යෙදිය යුතුයි. ඒ යෙදෙන්න යෙදෙන්න ඔය කී වෙනස අඳුර ගන්න පුළුවන්. ඉතින් එහෙම අත්දැකීමක් නැති කෙනෙක් අනිදිරිපත් වෙලා කියනවා ඔය මේ අභ්‍යවකාශයේ තියෙන ග්‍රහලෝක අටක් ඉරවටේ කරගෙන ඒවා මෙන්න මේ මේ දුරවල් වලින් තමයි කරගෙන, මේවා තමයි ඒවට දීලා තියෙන නම් කියලා කියනවා. කියනකොටම කියන්න පුළුවන් මේ වලිගය හපාගෙන කතා කරන්නේ කියලා. ඉතින් ඒ වගේ කට්ටියට කියන්න තියෙන්නේ අන්න ඕකේ ග්‍රහයෝ නමයක් තියුණා ඒ දවස්වල අපි ඉගෙන ගන්න කාලේ. එක එකව ගහලා එළවල දැම්මා. ඌගේ තියෙන සුදුසුකම් මදි කියලා, ග්‍රහයෝ ග්‍රහලෝකයක් වෙන්න තරම් සුදුසුකම් නැහැ කියලා ඒකව තල්ලු කරලා එළියට දැම්මා. දැන් ඉන්නේ අටයි නිතුරු වෙලා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ කතාවලට ඒ වගේ උත්තරයක් දීලා තමයි ඉතින් අපේ ගමන යන තියෙන්නේ. ඔය ආහන ප්‍රශ්න වලටම උත්තර දෙන්න ඕනේ නැහැ අප්පයි, වෙනකොට වෙන මොකකට හරි උත්තරයක් දෙන්න. ආහන ප්‍රශ්නෙටම ඇහුම්කන් දෙන්න නැතුව ඒ අතර තියෙන හිඩැස් වලට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. වචන අතර තියෙන හිඩැස් වලට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. අර අන්දරේගේ කතා පොතත් කියව ගතනම් අන්න හොඳ ආදර්ශයක් ගන්න පුළුවන්. මොකද නැතුව බෑ මේ කට්ටියක ගනුදෙනු කරන්න බෑ. මේ අහන ප්‍රශ්න වලට උත්තර දීලා ඉවර කරන්න බෑ. ඒ වෙනුවට අර අන්දරේගේ කතාවගේ තමයි. මෙහෙට සීසාන්න ගොන්නුන්ට කියපන් කිව්වහම ඉතින් කියලා එනවා. ඉතින් පව්ව දා බලනකොට ඇවිල්ලා නැහැ කවුරුත් ගොන්නු. ඉතින් කියනවා අනේ රජතුමනි මම නම් කිව්වා උන් ඔළුව වනලා පිළිගත්තත් එක්ක එන්නම් කියලා. ඒ ගොන්නුන්ට නේ ඉතින් කියන්නේ කිව්වේ ගොන්නුන්ට ගිහිල්ලා කියලා ඇවිල්ලා ගොන්නුන්ගේ අයිතිකාරයන්ට කියන්නේ කිව්වේ නෑනේ. ඉතින් උන් ඔළුව තනලා පිළි අරගෙන පිළිගත්තර මොකද ඇවිල්ලා නෑ. අමුතුම විපස්සනාවක් තියෙනවා එතන. අන්න ඒ විදිහ විපස්සනාවකින් තමයි මේ ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්. ඒව නැතුව ඔය කියන වචනේම කරන්න ගිහිල්ලා කට්ටිය කියන විදිහටම නටන්න ගිහිල්ලා ඒ අහන ප්‍රශ්න වලටම උත්තර දෙන්න ගිහිල්ලා කවදාවත් ඔක ඉවර කරන්න බැරි වැඩක්. මොකද ඒවට ඒගොල්ලන්ට අර දේවල් තමයි ලොකු. අර මතුවලා එන දේවල් වලට තමයි ඒගොල්ලන්ගේ අගයන් වටිනකම් තියෙන්නේ. ඒ අතරමැද තියෙන හිස්තැන ඒගොල්ලෝ අඳුරගෙන නැහැ. ඉතින් මම මෙහෙම ගොඩ මොකද මමත් ඉස්සර ඔය හරියට ඊමේල් ලියනකොට ක්‍රමයට මෙන්න මේ ඊමේල් එකේ මෙන්න මේ ස්ථානේ මෙන්න මේ විදියට ඔබ ප්‍රකාශ කරලා තියෙනවා මෙන්න අවශ්‍ය නැ ස්ක්‍රීන්ෂොට් එකකුත් අලවලා තියෙනවා බලන්න ඇටැච්මන්ට් එකේ. දැන් ඒ මත පදනම් වෙලා අපි මේ විදියට කටයුතු කරන්න ඕනි කියලා. ඉතින් ඔහොම හරියට ඊමේල් ලියලා තියෙනවා. මම දැන් ඉතින් එච්චර අවධානයක් දෙන්න හිතෙන්නේ නැහැ මට ඉතින්. මං ඉතින් දැන් පොඩ වැරදිලා වගේ ගිහිල්ලා බලනකොට ඇත්තටම ඊමේල් එකේ කමක් නැහැ ඉතින් ආපහු එනවනේ ඔක කරකිලා. යාවම හරි. ඒ විදිහේ වෙනසක් පරිවර්තනයක් වෙනවා. මොකද හේතුව අර තිබුණු වටිනකම් නෙමෙයි දැන් තියෙන්නේ. ඒ වෙනුවට වෙනස් විදිහේ වටිනකමක් තමයි දැන් තියෙන්නේ. ඔබ කියන කතාවට අපි ඇහුම්කන් දෙනවා. නමුත් අපේ අවධානය තියෙන්නේ එතන නෙමෙයි. ඔබට අවශ්‍ය අවම අවධානයක් අපි දීලා තියෙනවා. ඒකත් අර යම්කිසි ගරු කිරීමක් වශයෙන් තමයි දීලා තියෙන්නේ. ඒ අවධානය තුලින් යම් කිසි ඉඩකඩක් විවෘත වෙලා තියෙනවා. ඒ ඉඩකඩේ වටිනකම ඒ ලබා ගන්න තැනත්ත දැත යුතුයි. දවසක් දෙකක් තුනක් හතරක් යනකොට අන්න ඒ ප්‍රයෝජනේ ගන්නේ නැත්තම් ඉතින් ඒ ඉඩකඩත් ඇහිරිලා යන්න පුළුවන්. ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ පවා කතා සඳහන් වෙනවා සමහර විට මේ භික්ෂුන් වහන්සේලා ගෑග ගහ ඉඳලා ආරාමය ඇතුළත බැනලා එළවනවා. එන්න එපා උඹලා මේ පැත්ත පළාතේ මාළු මේ කාර්යෝ වගේ කෑ ගහන්න එනවා මෙතන කියලා එළවනවා. ඊට පස්සේ එළවලා ගියාම මේ පිරිස අඳුන ගන්නවා මේ සාස්ෘන් වහන්සේ අපි ගැන අනුකම්පාවෙන් තමයි මේ දෙක කරේ අපි වැරදක් කරා කියලා අන්න නිවැරදි හික්මීමක් ඇති කරගන්නවා. ඒ ඇති කරගත්තට පස්සේ අන්න ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ කතා කරලා කියන මාස ගානකට පස්සේ වෙන්නේ නැති කියන අර කට්ටි ඉන්න පැත්තෙන් හොඳ ආලෝකයක් එනවා. ඒ කට්ටිය ඉන්න පැත්ත අපිට හොඳ ප්‍රසන්න සුවඳක් දැනෙනවා කියලා ආනන්ද හාමුදුරන්ට කියනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ දැනගන්නවා. දැනගෙන ඒ භික්ෂු පිරිසට නැවත ආරාධනා කරනවා. ආරාධනා කරාට මොකද ආවට මොකද අර බැනලෙලවපු කට්ටිය ආවට මොකද බුදුරජාණන් වහන්සේ වචන ප්‍රකාශ කරන්නේ මුකුත් කියන්නේ. එතකොට එහෙම නොකිය ඉන්නකොට ආනන්ද හාමුදුරන්ට දැන් මේක කාලා ඉන්න බෑනේ. මේ විදිහට බැනලෙලවපු භික්ෂුන් වහන්සේලා නමක් පිරිසක් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දකින්න නැවතත් ඇවිල්ලා තියෙනවා. අනේ භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් වචන ප්‍රකාශ කරන සේක්වා. දෙවනි පාරේ පළවෙනි පාර ඇහුවා නැහැ. දෙවනි පාරේ ඉල්ලුවා ඒත් නැහැ. තුන්වෙනි පාරේ ඉල්ලුවා ඒත් නැහැ. නිහඬයි. ආපු පිරිසත් නිහඬයි. ශාස්ත්‍රඥ වහන්සේත් නිහඬයි. තුන්වෙනි පාරත් කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇස් දෙක ඇරලා කියනවා ආනන්ද ඔබ මේ කාරණේ හරියට දන්නව නම් ඔය වචන ටිකවත් කියන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවන්ට තමයි පොඩ්ඩක් පාරක් වදින්නේ. රාහු පිරිසත් කාරණේ තේරුම් අරගෙන තියෙනවා. ශාස්ත්‍රඥ වහන්සේත් කාරණේ තේරුම් අරගෙන තියෙනවා. අර දේවල් අතර තියෙන හිස්තැන තෙලඹුණාම කතා කරන්න වචන ඉතුරු වෙන්නේ නැහැ. ඒ හිස්තැන තෙලඹුණාම අපි හැම කෙනාම අන්න මනුෂ්‍යත්වයේ නාමෙන් එක්කෙනෙක් බවට පත් වෙනවා. අර දේවල් වල ඉන්නකන් තමයි නානත්ත කාය නානත්ත සංඤ්ඤේ එන්නේ. අන්න මම මේ විදිහේ කයක් තියෙන ගෑනු පිරිමි බව ඊට පස්සේ එක එක අදහස් උදහස් ඔක්කොම මතෙලා එන්නේ අර දේවල් මත. ඒ දේවල් අතර තියෙන හිස්තැනට එළිමිච්ච කෙනෙක්ට තේරෙනවා ඔබත් මමත් දෙන්නම එක්කෙනෙක්. මේ වෙරැස්සලා ඉන්න පිරිසත් අපි හැමෝම එක්කෙනෙක්. අන්න ඒ වගේ අඳුන ගැනීමක් කරනවා. එතකොට තවදුරටත් වචන ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් කියනවා ඔබ ඉදිරියේ මම පැය ගණනක් වාඩි වෙලා ඉන්දියා. නමුත් ඔබ කතා කරේ නැහැ. මේ විදිහට පෑ ගණනක් වාඩි වෙලා ඉන්දියා ඔබ වචන ප්‍රකාශ කරේ නැහැ. නමුත් අන්තිමට මට තේරුණා ඒ වචන ප්‍රකාශ නොකරපු එකේ අර්ථය. වචන වලින් ප්‍රකාශ නොවුණු පණිවිඩේ මට අවසානයේ ලැබුණා කියලා සඳහන් කරනවා. ආනන්ද හාමුදුරුවන්ට තේරෙන්නේ නැති හින්දාද කොහෙද? ආනන්ද හාමුදුරුවෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ වචන ප්‍රකාශ කරන සේක්ව. භාග්‍යවතුන් වහන්සේ මේ ආගන්තුක වාපු පිරිස එක්ක කතා බහ කරන සේක්වා. නමුත් කතාවට දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ වෙනුවට අන්න වචන නැතුවම පණිවිඩේ ගිහිල්ලා ඉවරයි. ඉතින් එවැනි වූ පණිවිඩයක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් කාලයක් තිස්සේ දුර ගමනක්. ගමනේ කොච්චරක් ගිහිලා තියෙනවද කියලා අපිට කියන්න බෑ. නමුත් සෑහෙන දුරක් ගිහිලා තියෙන පාටයි. නැත්තම් මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ තව බොහොම පොඩි දුරක්. ඉතින් ඒ දුර ගමන් කරන්න, ඒ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න, ඒ විදිහේ උත්සාහයක් උනන්දුවක් හිත තුළ ඇති කරගන්න කියලා අද දවසේ අපි ධර්ම දේශනාව අවසන් කරමු. ගතිකාර කතන්දරෙත් මෙතනින් ඉවරයි කියලා සන්තෝෂයෙන් ප්‍රකාශ කරන්න කැමති.
සාදු සාදු සාදු. තම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට යදුණු අපේ ධර්ම දේශනාව ධර්ම දේශනාව සිදු කළ ධම්මකුසල ස්වාමීන් වහන්සේට නැවත වතාවක් තෙරුවන් සරණ සමගින් සියලු ප්‍රාර්ථනා මේ ආත්මේ වාරෙදිම ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්න තියෙනවනම් අද දේශනාව සම්බන්ධයෙන් හෝ දේශනාව වලිය සම්බන්ධයෙන් අතුසල ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව්, එහෙමනම් අද දවසේ වැඩසටහන අවසන් කිරීමට මම උපාලි අංකල්ට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ වන්දනා කරනවා.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතුමි බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛේ හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු. අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චතරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේමච අතෝ නිබාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු
සපත්‍ය සපත්‍ය. එන හැම දිනාටම තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.